නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි අපි පන්තියක් පටන් ගන්නකොට මුල් ඊයේ ගිය සතියේ කරපු සම්බන්ධය අපි ඇති කරලා පන්තිය පටන් ගමු. දැනට කොළේ විතරක් කරලා මෙහා කරුණු කරන දීගෙන ඉන්න. හොඳයි පින්වත්නි, මේ සම්මා සම්බුද්ධ ශාසනයක මේ විදිහට අපි තෙරුවන් සරණ ගිහිල්ලා මේ වැරවීරිය වඩන්නේ උත්සාහවත් වෙන්නේ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනෝපනිදාන වාත්මනිදාන මහා පනිදාන වශයෙන් විසි අසංකේයයක් පුරාවට පාරමී පුරලා අවබෝධ කරගත් ධර්මයේ ගැඹුරුම කොටස හා වටිනාම කොටස තමයි මේ අභිධර්මයේ කියලා කියන්නේ. මේ අභිධර්මයේ තමයි ශාසනයේ ඉක්මනටම අතුරු දහන් වෙලා යන්නේ. එනිසා ඒක අපි ඉගෙන ගන්න දැනුම ඇති කරගෙන තියෙන තරමටම මේක අතුරු දහන් වීම පරක්කු වෙනවා. ඒ නිසා අපිට මේ ධර්මයේ පිළිබඳව අපි දන්නවා මේක අකාලිකයි සාම්ප්‍රදායිකයි කියලා. එතකොට මිනිස්සුනේ අපි එදිනදා ජීවිතයේදී ගත්තාම අපේ ජීවන ගමන ගත්තාම උපන් දවසේ ඉඳන් මේ වෙනකොට අපි ජීවිතයේ නොයේ දේවල් කරනවා. දිවිවැටුප ගත කර ගැනීම සඳහා අපි නොයේ රස්සා කරනවා, නොයේ ව්‍යාපාර කටයුතු කරනවා, නොයේ ආකාරයේ අපි අධ්‍යාපනයේ පැත්තෙන් අපි සමහර විට ජීවිතෙන් බාධකට වැඩින්නේ අධ්‍යාපනයේ කටයුතු වල යෙදෙනවා. හැබැයි මේ සියලු දේවල් මේ ලෝකෙට විතරක් මේ එක ජීවිතයේ විතර විතරක් සීමා වෙtti සම්මුතියක් පදනම් කරගත්තු දේවල්. අපි ඉගෙනගත්තු දැනුම, අපි කරන රස්සාව ඒ ශේෂ්ඨට මිසක් තව ශේෂ්ඨයකට වඩා අපි ඉංජිනේරුවක් වෙලා හොඳට ඉගෙනගෙන අපිට කිසිම ව්‍යාපාරයක් කරන්න බෑ ඒ දැනුම. එතකොට ගොවියෙකුට ඒ ව්‍යාපාරයක් කරන්න බෑ. මේ විදිහට ඒව සීමා වෙච්චි, කොට වෙච්චි උගත්කම් දැනුම් සම්භාරයක් විතරයි. ඒකත් තව රටකට යනකොට ඒක වෙනස් වෙනවා. ඊළඟට තමයි ඒ දැනුම කියන ඒවා කලින් කාලේට පරිවර්තනය වෙනස් වෙනවා. තාක්ෂණයේ වෙනස් වෙනකොට, ආහාරය වෙනස් වෙනකොට ඒ දැනුම උගත්කම් පරිවර්තනය කරගන්නවා. ඒව ස්ථිර නෑ. එනිසා ඒ හැම එකක්ම කාලිකයි කියලා කියනවා. ඊළඟට තමයි ඒ දැනුම් කියන ඒවා උගත්කම් භෞතික දේවල් ඔක්කොගෙම අනරියයි, අනර්ථ සංහිතයි, කෙලෙස් උපද්දවන සසර යන දේවල්. කවදාවත් ඒවා කලකිරීම පිණිස, නොයැදීම පිණිස, විරාගය පිණිස හේතු වෙන දේවල් නෙවෙයි කියලා. නමුත් උපන්න ජීවිතයක් තුළ සම්මුතිය තුළ කටයුතු කරගෙන යන සඳහා ඒක අවශ්‍යයි. ඒ නිසා අපි මේවා පිළිපදව මුළු ජීවිතේම කැප කරලා යට කරන්න හොඳ නෑ. මොකද ඒවා තාවකාලික කෙලෙස් උපද්දවන කලින් කල වෙනස් වෙන බුදු දැනුම් සම්භාරයක් විතරයි. සම්මුතියක් පදනම් කරගෙන ගොඩනගාගත්තු දේවල් ටිකක් විතරයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ උගත්කම්, මේ රස්සා, මේ තාක්ෂණය මොකද? එතකොට ඒ කාලෙට ඒක කිසිම වැඩක් නෑ. එතකොට මේ කාලෙ වෙනකොට ඒවා වෙනස් වෙනවා. තව ටිකක් කාලයක් යනකොට මේ දැනුම වැඩක් නෑ. අන්න ඒ නිසා මේවා තියෙනවා. අපි සම්මුතියේ කටයුතු කරාට මේ වගේ කවදාම දුක නෙවෙයි. නමුත් පින්වතුනි මතක් කරන්නේ, නමුත් තථාගත ශ්‍රී සද්ධර්මයේ කියන්නේ පින්වතුනි එහෙම කාලෙන් කාලයට ජීවිතෙන් ජීවිතයට සත්වයන්ගෙන් සත්වයට වෙනස් වෙන එකක් නෙවෙයි. බුදු කෙනෙක් ඇති තැනක් නැති තැනක් මේක සදාතනිකව පවතින අකාලික ධර්මතාවයක්. අතීතෙත් එහෙමයි, අදත් එහෙමයි, අනාගතේටත් එහෙමයි. මීට අනාගතයේ තව කල් අවුරුදු කෝටි ගණන් ගිහිල්ලා වුණත් මේ තථාගත ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ. අපි අද පෙසතරන ජීවිතේ මේ ජීවිතේ පස්සේ මරණින් මත්තේ කිසි දෙයක් වෙලා නමුත් පින්වත මේ ධර්මයේ කියන එක ඊළඟ උප්පත්තියක් වශයෙන් එතෙන්ට ගියත් මේ ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට තමයි මේ ධර්මයේ හැමෝටම සමානයි. තිරිසන් සත්වයාට, අඥාතිකයාට, මිනිසයාට, උගතට, මෝඩයට, දුප්පතට, පොහොසතට, දෙවියන්ට, බ්‍රහ්මයාට මේ ධර්මතාවය සමානයි. මේ ධර්මතාවය කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අකුසලය, කුසලය කියන එක අපි උපමාවක් වශයෙන් ගත්තා. අකුසලය හැම කාලෙම අනිෂ්ඨ විපාක දෙනවා කියන එක කිසි කලකට වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මානෙහි දුකට හේතුව තණ්හාවයි කියලා. එහෙනම් ඒක කිසි කලකට වෙනස් වෙන්නේ නැහැ. යම් කාලයක අනාගතයේදී මහණෙනි දුක හදන හේතුව තණ්හාව වූ හේතුව අනාගතයේදී මේක තණ්හාවෙන් දුක හදන්නේ නැහැ කියලා ධර්මතාවයක් තියෙනවනේ මේ ධර්මයේ වැඩක් නැහැ. නමුත් අන්න එහෙම නැතුව කොයි කාලෙක අකුසලයේ කියන එක අනිෂ්ඨ විකාර විභාගමයි ගෙනැත්තුනේ. කිසි කලක කිසිම සත්‍යයක කිසිම තැනකදී අකුසලයේ අල්ප මාත්‍ර වූ ඉෂ්ඨ විපාකයක් ගෙනැත්තුනේ නැහැ. ඒක බුදු කෙනෙක් ඇති තැන නැති තැන ඒ ධර්මතාවය එකක්. ඒ වගේම තමයි කුසලයේ කියන එක. ඊළඟට තමයි පින්නතුනේ අපි හැමෝටම සාධාරණ දුක් ටිකක් තියෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන්ා එක්වීම, කැමති දේ නොලැබීම කියන මේ දුක් ටික, ජාති ජරාදි මේ දුක් හැමෝටම සාධාරණයි. එතකොට මේ දුක උගත්තමෙන් ඉහළපු කෙනාට කැමති දේ නොලැබීමේ දුක උරුමයි. අප්‍රියයන්ා එක්වීමේ දුක උරුමයි. අන්ත විලිඳු දුප්පත් මෝඩ කෙනාටත් කැමති දේ නොලැබීම, අකමැති දේ ලැබීම කියන කාරණාවෙන් දුක් වෙනවා. සමහර අය අඬනවා, වැළපෙනවා. මේ සමහරුට බොහෝ උගත් අය. සමාජයේ ඉහළින් වැළපෙන අය. අර පාරේ ඉන්න අසරණ කෙනෙක් මැරිලා අඬනකොට වගේ මෙයාලත් අඬනවා. එහෙනම් මේ වගේ කිසිම ભેදයක් නැහැ නේද? වස්පොහසත් දෙලින් බලේ ධනේ කවදාවත් මේ දුකම නින්ද බෑ. නමුත් පින්වතුනි මම මතක් කරන්නේ මේ ධර්මයේ කියන එකට පුළුවන්කමක් තියෙනවා පින්වතුනි. එහෙම ભેදයක් නැතුව ඔය කියපු සියලු දුක් නැති කිරීමේ හැකියාව මේ ධර්මයේ තියෙනවා. නමුත් ඔය භෞතික එකදු දෙයකට තියෙනවද ඔය දුක නැති කරන්න පුළුවන්? දරුවන්ට පුළුවන්ද? මිලවදලට පුළුවන්ද? බලයට පුළුවන්ද? වක්කෝසත්කම් වලට පුළුවන්ද? ඥාතියන්ට පුළුවන්ද? තමන් කොහරි ඉපදුණා නම් උප්පත්ති වශයෙන් කොයි තැනදී මේ දුක් ටික නැති කරන්න බෑ. ඒක පසුපස යනවා. නමුත් මේතර මේ ශ්‍රී සද්ධර්මයට හැදියාව තියෙනවා. ඔන්න ඔය සියලු දුක් නිවා කරන්න. එතකොට එහෙනම් මේ ධර්මයට වටිනාකමක් දෙන්න බෑ. ඒ නිසා මේ වටිනාකමක් දෙන්න බැරි ධර්මය අපි මොනතරම් අගේ කරලා මොනතරම් උත්සාහයේ මොනතරම් කැපවීමෙන් ඉගෙන ගන්න යුතුද? ඇයි සියලු දුක් නැති කරන්න පුළුවන් මේ ධර්මයට විතරයි. ඒ මේ ලෞතර බුදු කෙනෙක් විසින් දේශනා කරන ධර්මයට විතරයි. ඒ නිසා පින්වතුනි අද අපිට මේ මනුස්ස ජීවිතයත් එක්ක මේ ලැබුණු අවස්ථාව උඩ සුළු බඩු අවස්ථාවක් නෙවෙයි. නමුත් ඔබේ හිත කියන්නේම මේ ධර්මයට දෙන්නේ පොඩි කාලයක්. මුළු ජීවිතයක්ම කැප කරන්නේ අර කිසිම වැඩකට නැති එක කාලයකට විතරක් සීමා වෙච්චි අර කියපු කිසිම දුකක් නැති කරන්න බැරි එක ජීවිතයකට විතරක් සීමා වෙච්චි අනාර්ය වූ, අනර්ථ සංහිත වූ, හීන වූ, ගාම්‍ය වූ දේවල් ඔස්සේමයි මේ හිත ජීවිතේ වැඩි කාලයක් කැප කරන්නේ. ඉතින් ඒ නිසා අපි මුතුන් මනුස්සයා කියලා කියන්නේ යමක් හරියට හිතලා බලන කටයුතු කරන කෙනෙක්. ඉතින් අන්න ඒ නිසා අපේ ජීවිතේ වැඩි හරියක් මේ ධර්මයේ පුහුණු කරන්න කැප වෙනවා. මොකද මේ කොයි තරම් අපි මේ භෞතික භෞතික දේවල් පස්සේ ගියත් අපි දුක නිවන්න බැරි නම් ඒ වගේ තාවකාලික සැනසීමක් විතරයි නම් තියෙන්නේ. දැන් කුසගින්නට කෑම ටිකක් කන එක, පිපාසයට වතුර ටිකක් කොන එක, කකුල් දෙක කැක්කුම් වෙනකොට දිගාරිනකොට මේවා නිකන් මේවා ලෙඩ වලට කරන ප්‍රතිකාර. ඔවා සැප නෙවෙයි. කුසගින්නට ආහාර ටිකක් ගන්න එක සැප නෙවෙයි. ඒක ලෙඩට ප්‍රතිකාරයි. අන්න ඒ නිසා පින්වතුනි මේ භෞතික දේ ඔක්කොම ප්‍රතිකාර විතරයි. ලෙඩ වලට කරන ප්‍රතිකාර ටිකට විතරයි ජීවිතේම කැප කරලා. ඒ නිසා මේ ලැබූ අලුත් අවුරුද්ද 2020 අලුත් අවුරුද්ද තව බොහෝම කෙටි කාලයක් අපිට ජීවත් වෙන්න තියෙන්නේ. අන්න ඒ නිසා මේ සීසත් ධර්මයන් අතුරු දහම් වෙලා යන නිසා වේගෙන් අපි මේ ධර්මයේ හොඳට ඉගෙන ගන්න. අර වගේ දුකක් එනකොට දුක් නොවී ඉන්න මනසක් කරගන්න. නැත්නම් අපි බෞද්ධකමින් වැඩන්න. අපි බෞද්ධයෝ වීමෙන් අපි බුද්ධ ශාසනයක ඉපදීමින් වැඩන්න. ඇයි? බෞද්ධයෝ වෙලා අපි තෙරුවන් සරණ ගිහිල්ලා කියලා හිටියට අපිටත් කෙනෙක් බණිනකොට තරහ එනවා. කෙනෙක් බණිනකොට දුක එනවා. තමන් ප්‍රාර්ථනා කරන්නේ නොලැබෙනකොට දුක එනවා. අපිට ධර්මයෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. අපි අර අනුන්ගේ හරක් බලන ගොපල්ලෝ වගේ එකක් වෙලා. ඒ නිසා පින්වතුනි අපේ මනස හදාගන්න අන්න ඒ විදිහට දුකක් එනකොට තමන් ගාව ධර්මයක් තියෙන්න ඕනේ. ඒ ධර්මයේ සිහි කරලා ඒ දුක නිවා ගැනීමට. එතකොටයි අපි බුදුරජාණන් වහන්සේට සමීප වුණා වෙන්නේ, ධර්මයට සමීප වුණා වෙන්නේ, සංඝයාට සමීප වුණා වෙන්නේ. ඒ නිසා ධර්මයක් බොහෝ අය උගත්කමකට දැනුමකට සීමා වෙලා. නමුත් මේ ධර්මයේ තියෙන අපිට තර්ක විතර්ක කරන්නවත් උගත්කම් ගොඩනගා ගන්නවත් නෙවෙයි අපේ දුක නිවා ගන්න. ඒ දුක නිවෙන්න තව කෙනෙකුට පිහිට වෙන්න අපි ඉගෙන ගන්නවා. ඉතින් අන්න ඒ නිසා අපි බොහෝම ගෞරවයෙන් වුවමනාවෙන් මේ ධර්මයේ තුල ඉන්නකොට හැම වෙලාවෙම වැඩි කාලයක් ඒ තුල ඉන්න මේ ලෞකික දේවල් වලට දුවන්න පෙළඹෙන්න එපා. ඉතින් ඒ නිසා බොහෝ අය පහ වෙනකොට ඉන්න බෑ. හැමෝම දුවන්න තමයි දඟලන්නේ. ඇයි ඒ? දුකට පණින්න කොච්චරවත් මේ යහපතේ යොදවන්න හැදුවත් දුකට පණින්නමයි දඟලන්නේ. දුකට පණින්නමයි කෝඩල්ල කොච්චර කෝඩල්ල නෙවෙයි මේ අසූචියේ වලේ ඉන්න පරවන් කොච්චර පිරිසුදු දැනුම්වත් බෑවගේ බොහෝ අය මේ කාමයන්ට මේවට හිත නැඹුරු වෙලා තියෙන ඒවට පින්නත් මරණාසන්න මොහොතෙත් අපි මැරෙන්න යනකොට එල්ලෙන්න බලන්නෙම ඔන්න ඔය වගේ රාග දේශ මොහ සහිත හැමදාම දුකක් ගෙනත්නම් මේ කාමයන්ගෙමයි මේ හිත එල්ලෙන්න බලන්නේ. ඇයි ඒ? හැමදාම පුරුදු කරේ අපි මේ වගේ එල්ලිලා මේවා හරයකට සාරයකට මතක තියාගන්න. මේ කාමයේ කිසිම හරයක් නැහැ. ඔය සම්මුතියේ తాවකාලික දුකම උපදවන දේවල්. මේ වගේ බලන්න ඔබට පුළුවන් අර කියපු එකද දුකක් නැති කරන්න. ඔබ ගාව තියෙනවා මහා නිධානය. ඒ මහා නිධානයේ මහා ධනියට පුළුවන් කැමති දේ නොලැබීමේ දුක නැති කරන්න. ඒ ධනියට ආවේ ඒ දුක නම් එතකොට අපි මේ ධනිය පස්සේ බලය පස්සේ උගත්කම් පස්සේ ගියා කියලා ඒවා කිසිම හරයක් නැහැ. ඒ නිසා පින්වතුනි ඒවා අවශ්‍යයි සම්මුතියේ ජීවත් වෙන්න. නමුත් මේවා සාරය නෙවෙයි, හරය නෙවෙයි. අන්න ඒක මතක තියාගන්න. සාරය මෙත අපි වැඩි කාලයක් ගතවලා ඒ වෙනුවෙන් හිත යොමු කරලා කටයුතු කරන්න මේ 2020 වර්ෂයේ ඔබ අදිෂ්ඨාන කරගන්න කියලා මම බොහෝම කරුණාවෙන් මතක් කරනවා. ඊට පස්සේ දැන් අපි හොඳයි අපේ අභිධර්ම පාඩමට මෙතෙන් පටන් ගමු යමු. ඊසරේ අපි කතා කරේ රූපාවචර සිත් පිළිබඳව. එතකොට ඒ රූපාවචර සිත් සියල්ලම අපි 15ක් තියෙනවා කියලා කතා කරා. රූපාවචර කුසල් සිත් 5යි, විපාක සිත් 5යි, ක්‍රියා සිත් 5යි. ඒ පිළිබඳව මූලික තොරතුරු ටික අපි කතා කරා. රූපාවචර සිත් කියන්නේ ඇයි කියන එක පිළිබඳව, ඒවා උපදින්නේ මොන වගේ ආයතන, දැන් අර ක්ලේශ ආවරණ විපාක ආවරණ ආදී ආවරණයන්ගෙන් මිදිච්චි නීවරණ ධර්මයන්ගෙන් මිදිච්චි විස්කම්බන වශයෙන් යටපත් කරගත්තු කාමච්ඡන්ද ආදී නීවරණයන් යටපත් කරගත්තු උසස් අදහස් ඇති අයට තමයි මේ රූපාවචර අරූපාවචර සිත් උපදී. ඉතාම සැපසහගත ඉතාම ප්‍රණීත සිත් කොටසක් තමයි මේ සිත් කියලා අපි මතක් කරගන්න. එතකොට ඒ රූපාවචර සිත් කියන්නේ රූපේ අවචර කිසි රූපාවචර. රූපාවචර ලෝකවල බොහෝ සිත් හැසිරෙන නිසා මේවට රූපාවචර සිත් කියනවා කියලා කිව්වා. එතකොට ඒ බඳු රූපාවචර කුසල් සිත් කාම ලෝකෙ තියෙන්න පුළුවන් කියන එක මම ඒ ගියදරේ දේශනාවේ මතක් කරා. නමුත් මේ සිත් බොහෝ සිත් රූපාවචර බ්‍රහ්ම ලෝකවල තමයි උපදින්නේ. තුන මේ සිත් මට දැන් මතක් කරන්නේ ගියසරේ මතක් කරන්න බැරි ටික අපි මේ සිත් පිළිබඳව න්‍යාය දෙකකට මේ රූපාවචර සිත් කතා කරලා තියෙනවා අභිධර්ම පිටකේ. ණය දෙකකට පංචක ණය හා චතුක්ක ණය කියලා න්‍යාය දෙකක්. එතකොට මේ පංචක ණය කියලා චතුක්ක ණය කියන න්‍යාය දෙක ගොඩනගලා තියෙන්නේ මේ ධ්‍යාන අංග පදනම් කරගෙන. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යාන අංග පදනම් කරගෙන තමයි මේ ණය දෙක මේ බෙදලා තියෙන්නේ. ඒ ණය වලට බෙදෙන්න හේතුව ඒ සිත් උපදවා ගන්න අයගේ තියෙන ඉන්ද්‍රිය ભેදය. ඉන්ද්‍රියන්ගේ අඩු වැඩි ભેදය මත තමයි. දැන් බොහෝ සෙයින් දැන් මෙතන අපි කතා කරලා තියෙන පංචක ණය ක්‍රමය යටතේ. පංචක ණය ක්‍රමය යටතේ කියලා කියන්නේ ධ්‍යාන සිත් පහක් හැටියට බෙදලා තියෙනවා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, පස්වෙනි ධ්‍යානෙ කියලා පහක් හැටියට කතා කරන ක්‍රමයට පංචක ණය කියලා කියනවා. ඒකෙදී මේ න්‍යාය දෙකක් වගේම මෙතන තියෙන්නේ අංග සමතික්‍රමයක්. අංග සමතික්‍රමයක්. ඒ කියල කියන්නේ ධ්‍යාන අංග එකින් එක අත්හැරගෙන අත්හැරගෙන යනකොට තමයි පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ වශයෙන් බෙදෙන්නේ. මොකද මේ මුල් මුල් අංග ඕලාරික. විතක්කය විචාරයට වැඩි ඕලාරිකයි. ඊට පස්සේ විචාරේ ප්‍රීතියට වැඩි ඕලාරිකයි. අන්න ඒ නිසා ඒ ධ්‍යානීය සියුම් වෙන්නේ මේ මුල් අංග ටික ටික ප්‍රහීන වෙන්න වෙන්න ඒ ධ්‍යාන ඉතාම සියුම් ප්‍රණීතයි කියලා කියනවා. නමුත් මේ ධ්‍යාන අපි පිළිවෙලට එකින් එක තමයි උපදවා ගන්න. කවදාවත් අපිට හතරවෙනි ධ්‍යානෙ බොහෝම ප්‍රණීතයි කියලා කෙනෙක්ම හතරවෙනි ධ්‍යානෙ උපදවා ගන්න බෑ. ඒක පිළිවෙලට තමයි යන්න ඕනේ. එතකොට පළවෙනි ධ්‍යානෙ තියෙන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන කුසල් සිතකේ. දෙවෙනි ධ්‍යානෙ තියෙනවා විතක්කය අත්හැරලා. විතක්කය අත්හැරලා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියනවා. තුන්වෙනි ධ්‍යානෙ විචාරය අත්හැරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා තමයි තුන්වෙනි ධ්‍යානෙ කියන්නේ. හතරවෙනි ධ්‍යානෙ නකොට ප්‍රීතියක් අත්හැරලා සුඛ ඒකාග්‍රතාව කියලා ධ්‍යානෙ තමයි තියෙන්නේ. පස්වෙනි එක සුඛයක් අත්හැරලා උපේක්ෂා ඒකාග්‍රතාව කියන තත්ත්වෙ තියෙන්නේ. ඒක තමයි පස්වෙනි ධ්‍යානෙ ප්‍රබලම සැප සහගතම නිවනට ලං වෙන්න පුළුවන් ඉතාමත් ළඟ ධ්‍යානයක් තමයි උපේක්ෂා ඒකාග්‍රතාව කියලා කියන්නේ. ඒට හේතුව මේ විතක්ක විචාර කියන දේවල් තුළ තියෙනවා විතක්ක බලය කියලා අපි එතනින් තියෙන උත්සාහයෙන් මේක උපද්දවා ගන්නවා බලය. එතකොට ඒ නිසා දෙවෙනි ධ්‍යානයේ විතක්කය නෑ විචාර ප්‍රීතිසු. එතකොට ඒ ධ්‍යානයේ අර විතක්ක බලයෙන් උපදවාගත යුතු නෑ. මොකද මේ පළවෙනි ධ්‍යානයේ විතක්කයේ උපකාරය අවශ්‍ය වෙලා තියෙන්නේ පළවෙනි ධ්‍යානයේ නීවරණ ධර්මයන්ගේ බලපෑම තියෙනවා. දැන් අද අපිට තියෙන්නේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ ආදී නීවරණ ධර්මයන් කි බලපෑම තියෙන නිසා ඒ ධ්‍යාන අරමුණට අපි කියමුකෝ අපේ ධ්‍යානිය උපදවා ගන්න පාදක කරගත්තේ මෛත්‍රිය කියලා. එහෙම නැත්නම් කෙනෙක් ආනාපාන සතිය කියලා. එතකොට මේ ආනාපාන සතිය තුළ හිත පවත්වන්න උත්සාහ කරාට හිත කාම අරමුණ වලට යනවා. ඒ නිසා මේවා විතක්ක බලේ හිත නැවත නැවත අරමුණට නම්මමින් තමයි මේ ආනාපාන සතිය තුළ හිත පවත්වන්නේ. ඒ නිසා තමයි පළවෙනි ධ්‍යානයට අනිවාර්ය විතක්කේ අවශ්‍යතාවය තියෙනවා. මොකද නීවරණයන්ගේ බලපෑම තියෙන නිසා. පළවෙනි ධ්‍යානයට පත් වුණාන් පස්සේ නීවරණ සියල්ලම විස්කම්බන වශයෙන් යනවා. අන්න එතකොට හිත අරමුණු වල කාම අරමුණු වල පයින් එක නතර වෙනවා. ඒ ධ්‍යානයට අපි වසී කරලා හොඳට මේක පුරුදු කරනවා තමයි ඒක වෙන්නේ. කාම ඡන්ද ආදී නීවරණ විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. දැන් ඒක පුරුදුනම් පස්සේ එයා දැන් කල්පනා කරනවා නැත්නම් විතක්කය කියන එක ඕලාරිකයි. ඊට පස්සේ මේ ධ්‍යානේ කාමයට ළඟයි. ඒ නිසා මේකත් හීනයි කියලා සලකලා ඒ ධ්‍යානයේ තියෙන කැමැත්ත ආසාව අයින් කරලා නැවත ආනාපාන සතිය වඩන කියලා හිතන්නකො. අන්න එතකොට එයා විතක්ක කර කර අරමුණු ගන්නේ නැහැ. අර ඊළඟට තමයි පළවෙනි ධ්‍යානයේ තියෙන ප්‍රීති සුඛය ඒ ධ්‍යාන සැපයට තියෙන ආසාව සමුලින්ම අයින් කරනවා. ඒකේ ආසාව ටිකක් හරි තිබුණොත් එයා කොච්චර ආනාපාන සතිය උත්සාහවත් වුණත් එයාට ලැබෙන්නේ ප්‍රථම ධ්‍යානෙක තමයි. ඒ නිසා ප්‍රථම ධ්‍යානයේ ආදීනව බලලා එහි සුඛයේ නොයෙදිලා අරමුණ නැවත ආනාපාන සතිය තුළ ආනාපාන සතිය තුළ නැවත නැවත සමන්ගේ හිත යොදව භාවනා කරනකොට එයාට මේ විතක්කය අත්හැරිලා විචාර ප්‍රීති සුඛේ ඒකග්ගතා සහිත ဒုတိය ධ්‍යානසිත උපදිනවා. එතකොට දැන් පළවෙනි ධ්‍යානය කාමයට ළඟින්දා ඒකත් ඇරියා. දැන් මේ විචාර ප්‍රීති සුඛේ ඒකග්ගතා කියන දෙවෙනි ධ්‍යානය ලබපු කෙනා තුන්වෙනි ධ්‍යානය යාට ලබා ගන්න ඕන. එයා කල්පනා කරනවා මේ දෙවෙනි ධ්‍යාන පළවෙනි ධ්‍යානෙට ළඟ. සමහර විට ඒකේ ප්‍රීතිය සුඛයෙන් නැවත තමන් හිත පණින්න පුළුවන්. මොකද ඒ නිසා මේ ਵਿਚාරය අපි ඒ අරමුණ වල හැසිරෙනවා කියන එකත් උපදවා ගත යුතුයි. ඒ ධ්‍යානයේ තුල නැවත නැවත මනස පැවැත්විය යුතුයි. ඒකත් දුක හැටියට සලකලා දෙවෙනි ධ්‍යානයේ තියෙන ඒ ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයන් තියෙන ආසාව අත්හරිනවා. සුඛ ඒකාග්‍රතා ධ්‍යානයෙන් බොහෝම සැපසහගතයි පළවෙනි දෙවෙනි ධ්‍යානයට වැඩිය කියලා අන්න ඒ විදිහට කල්පනා කරලා එයා නැවත එයා ආනාපාන සතිය වඩනවා. එහෙම වඩනකොට නැවත එයාගේ සිත අර යම් තාක් එයාට දෙවන ධ්‍යානයේ ආසාව බලාපොරොත්තු තියෙන තාක්කල් එයාට තුන්වෙනි ධ්‍යානයට හිතපත් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඒකේ ආදීනව බල බල අරමුණ තුල ආනාපාන සතිය තුල නැවත 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 පුහුණු කරනකොට එයා තුන්වෙනි ධ්‍යානයේ වන ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත තත්ත්‍ය ධ්‍යාන කුසල් සිත එයාට උපදිනවා. හැබැයි මේ පළවෙනි වර මේවා ඉපදුනාට පළවෙනි ධ්‍යාන සිත ඉපදුනා ඉපදිලා නැවත සිත කාමාවචර සිත් වලටපත් වෙනවා. මේ ධ්‍යාන සිත් මම ඉදිරියේ කතා කරන්නම්. ඒවත් නැවත නැවත ඒවා සමවදින්න පවත්වන්න නම් මේවා පුරුදු කරන්න ඕනේ. මේ පංච වසීතාවය කියලා කියන වසී කරගෙන හුදෙට පුහුණු වෙන්න. එතකොට තමයි මේ ධ්‍යානයේ තමයි කැමති වෙලාවක ලබා ගන්න සමවදින්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ධර්මයේ සඳහන් වෙනවා කෙනෙක් අපි කියමු තුන්වෙනි ධ්‍යානය ලබාගෙන ඒක මනාවට පුරුදු කරන්නේ නැතුව හතරවෙනි ධ්‍යානයට යන්න හදනවා. තුන්වෙනි ධ්‍යානය හරියට පුහුණු කරලා නැති නිසා එයාට හතරවෙනි ධ්‍යානෙත් ලැබෙන්නේ නැහැ. තුන්වෙනි ධ්‍යානෙත් දෙලෙන්න පුළුවන් කියලා කියනවා. ඒකට උපමාවක් හැටියට පෙන්නනවා. දැන් කඳු උඩ කඳු කරේ තනකොළ කාල ජීවත් වෙන හරක් ගවයන් වගේ සත්තු ඒ කන්දක් උඩට තනකොළ කමින් නගිනකොට ඒ සතා ඉදිරිපාදයක මනාකොට පිළිටගන්නේ නැතුව පසුපාදයක ඔස්සලා කන්ද නගින්න ගියොත් ඒ සතා ඇදගෙන නැගෙනවා. ඒ නිසා ඒ සතා නගිනකොට ඉදිරිපාදයක පොළොවේ පිළිටගන්න තමයි පසුපාද ඔස්සවලා ඉදිරියට යන්නේ. අන්න ඒ වගේ කියනවා කෙනෙක් පළවෙනි ධ්‍යානයේ හොඳට වසීකරණ පුරුදු කරගන්නේ නැතුව දෙවෙනි ධ්‍යානයට යන්න ගියොත් එයා ඒ දෙකෙන්ම පිරිනවනවා කියලා කියනවා. ඉතින් ඒ විදිහට ඒ තුන්වෙනි ධ්‍යානය ලබාගත්තු කෙනා කල්පනා කරනවා ප්‍රීතිය කියන එකත් රාගයට බරයි. එතනත් මේ ලෝභය ඇසුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒකෙත් තියෙනවා නිකන් කුලප්පු වෙන බව. විසුරුන බවක් තියෙන්න පුළුවන්. මේ අධික ප්‍රීතිය නිසා හිත එල්පෙන ගතියක් තියෙනවා. මේ ප්‍රීතිය නිසා එල්පෙන ගතිය නිසාම මේ මාර්ගඵල අවබෝධයට පාවීමට බාධාවක් වෙන්න පුළුවන්. ඊට වඩා මේ ප්‍රීතිය නැති සුඛ ඒකාග්‍රතාවෙන් යුක්ත හිතක් තියෙනවා. ඒකාට වඩා සාන්තයි ප්‍රණීතයි කියලා කල්පනා කරලා තුන්වෙනි ධ්‍යානයට තියෙන ආශාව අත්හැරලා ඒකට තියෙන නිකාන්තිය අත්හැරලා නැවත ආනාපාන සතිය වඩනකොට එයාට ප්‍රීතිය අයින් වෙලා සුඛ ඒකාග්‍රතාවෙන් යුක්ත වූ චතුත්ථ ධ්‍යාන සිතෝ මේ විදිහට ඒ ධ්‍යානයක් හොඳට වසී කරගෙන පුරුදු කරගෙන ඊට පස්සේ යා කල්පනා කරන මේ සුඛය කියන එක තුලත් එකක් හිත කලබල කරන්න පුළුවන් එක. ඒකේ තණ්හාවට ළඟයි. නමුත් මේ උපේක්ෂා ඒකාග්‍රතාව කියන පංචම ධ්‍යානයක් කියනවා නම් මේක ඊට වඩා ප්‍රණීතයි. මාර්ගඵල වලටත් ළඟයි. මේ හිත නිශ්චලයි. මොකද උපේක්ෂාව කියලා කියන්නේ අරමුණේ මධ්‍යස්ථ වෙ ඉන්නවා. ඒ අරමුණේ ඕනෑවකට බැඳිලා ඇලිලා නැහැ. ඉතින් මේ ප්‍රීති සුඛ කියන දේවල් වල ටිකක් ඒ වගේ අර සෝමනස්ස භාවයේ සතුටත් එක්ක ඒ වගේ අර උපාදාන වෙන ගතිය වැඩි නිසා මේවා බොහෝ විට මාර්ගඵල ලබන්න ගියාම ඒවා ටිකක් අන්තරායකයි. ඉතින් අනේ කාර්මා දැකලා යා මේ පස්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයට වඩා ඉතාමත් සාන්තයි ප්‍රණීතයි. ඒ වගේ විපාක කාලය ගත්තා බොහෝම උසස්. ඒ ආයේ සැපය උසස්, ආවුසේ උසයි, බ්‍රහ්ම ලෝක වලින් උසස් යටත් පිරිසින් කියනවනම් දැන් පංචම ධ්‍යානයේ සිට උපදවාගත්තු බ්‍රහ්මයන් තුන්වෙනි ධ්‍යානයේ උපදවාගත්තු බ්‍රහ්මයන්ට තේමේවා. ඉතින් එයාලත් එක්ක කතා බහ කරන්න තියා තේමේවත් නැහැ කියලා කියනවා. ඉතින් ඒ වගේ මේ ඉහාට එහාට යන්න යන්න ඒ ධ්‍යානයන්ගේ තුල ආනිසංස සහ ඒ පුද්ගලයාට ලැබෙන සැප වැඩි. ඉතින් ආනි නිසා එයා හතරවෙනි ධ්‍යානයේට තියෙන ආසාව, සුඛයට තියෙන ආසාව අත්හැරලා එයා අරමුණේ මධ්‍යස්ථතාවෙන් යුක්තව නැවත නැවත ආනාපාන සතිය වඩනකොට උපේක්ඛා ඒකාග්‍රතාවෙන් යුක්තව හත්පස්වෙනි ධ්‍යානසිත ඒ පුද්ගලයාට ලැබෙනවා. ඉතින් මේ වෙනකොට මේ ධ්‍යාන සිත් උපදිනකොට එයාගේ හිත බොහෝ සෙයින් නීවරණයන්ගෙන් මිදලා බොහෝම සැපසහගත වූ සිත්, ප්‍රබල සිහිය හා නුවණින් යුක්ත වූ සිත් මේවා. ඉතින් එයාට බුදු කෙනෙක් හම්බෙලා, කල්යාණ මිත්‍රෙක් හම්බෙලා මේ ධර්මයේ ලැබුණත් එයා වහා ඒ ධර්මයේ අවබෝධ කරගන්න තරම් සිහි නුවණ ප්‍රබලයි මේ සිත් තුළ. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ රූපාවචර කුසල් සිත් උපදවා ගන්න. එතකොට මේ රූපාවචර සිත් තුළ තියෙන්නේ අංග සමතිඥාන. එකින් එක අංග අඩු කර කර අයින් කර කර අයින් කර කර ගියාම තමයි මේ පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ කියලා ලැබෙන්නේ. අංග සමතිඥානයක් තමයි තියෙන්නේ. එතකොට දැන් ඔය මං කියුවේ පංචක ණය ක්‍රමය. චතුත්ථ ණය ක්‍රමයේදී දැන් පළවෙනි ධ්‍යානෙ ඒකෙත් එකයි. මේකේ චතුත්ථ ණය දාර නැහැ. නමුත් ඔබට ඒක අමාරු නැහැ. හතරවෙනි ණය, ඒ කියන්නේ ධ්‍යාන හතරේ ක්‍රමය. ඒකෙ තිබෙනවානේ පළවෙනි ධ්‍යානෙ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත පළවෙනි ධ්‍යානෙ. දෙවෙනි ධ්‍යානයට යනකොට එයාට සිහිනුවන හැකියාව සසරේ තියෙන එයාගේ ප්‍රඥාව ආදී මේ කරුණු නිසා එකවර එයාට තී විතක්කයයි විචාරයයි දෙකම අයින් කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාවෙන් යුක්තව හිතක් උපදවා ගන්න පුළුවන්. එතකොට චතුක්ක ණය භ්‍රමයේදී පළවෙනි ධ්‍යානය මේ පංචක ණය ක්‍රමයට සමානයි. දෙවෙනි ධ්‍යානයේදී පංචක ණය ක්‍රමයේදී විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යානාංග ටික තියෙනවා. නමුත් හතරවෙනි චතුක්ක ණය ක්‍රමයේදී විචාරයක් අයින් වෙලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ආකාරයට තමයි දෙවෙනි ධ්‍යානය උපදින්නේ. එතකොට මේ හේතුව තමයි පංචක ණය ක්‍රමයේදී එක එක්කෙනෙක් එක 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 අංග අයින් කර කර ආවේ. විතක්කය අයින් කරලා ඊට පස්සේ විචාරය අයින් කරලා ඊට පස්සේ ප්‍රීතිය අයින් කරා. නමුත් මේ චතුක්ක ණය ක්‍රමයේදී එයාට නුවණසී යෙදුණ විතක්ක විචාර දෙකම ගවර අත්හැරලා මොකක්ද මේ විතක්ක විචාර කියන්නේ කියන එක මම ගිය සතියේදී කතා කරා. මේ විතක්කය කියලා කියන්නේ අපි ආනාපාන සතිය නම් ආනාපාන සතියේදම නැවත නැවත හිත නම්වන බව යොමු කරන බව තමයි විතක්කය කියන්නේ. එතකොට විචාරය කියලා කියන්නේ ඒ අරමුණේ හැසිරෙන බව. මතක ඇති මේ පින්නතුන මම අර උපමාවක් කිව්වේ දැන් සාමාන්‍ය උපුස්සෙක් ලිහිණියෙක් වගේ පියාපත් ගහලා ගහලා උඩට නැගලා ඒ පියාපත් ගහපු වේවි අහසේ හැසිරෙන. අන්න ඒ වගේ හැසිරීමා වගේ නෝ විචාරය අරමුණේ හැසිරෙනවා. ඒ අරමුණේ හැසිරෙනවා කියන එකේදී උත්සාහයෙන් අරමුණ උපද්දවා ගන්න බවක් නැහැ. ඒ නිසා තමයි මේ විචාරය කියලා වෙනම එකක් තියෙන්නේ. එතකොට මේ චතුක්ක ණය ක්‍රමයේදී වෙනස් වෙන්නේ මෙන්න මේ එක දෙක කියන ධ්‍යාන දෙකෙන් තමයි. එතකොට අනිත් ඒවා සමානයි. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඒවා ඒ විදිහට මේ පහේ ක්‍රමයකම එනවා. අර පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ කියන එකේ තමයි ණය ක්‍රම දෙක වෙනස් වෙන්නේ. මොකද බොහෝ විට ඔබ සූත්‍රයක් බලනකොට සමහර විට මේ සූත්‍ර වල තියෙන චතුක්ක ණය ක්‍රමය. මේ චතුක්ක ණය ක්‍රමය කියලා කියන්නේ දෙවෙනි ධ්‍යානයේ යනකොට යා විචාර විතක්ක විචාර කියන දෙකම අයින් වෙනවා යාට. එයා කල්පනා කරනවා මේ අරමුණ විතක්ක කර කර උත්සාහ කර කර නම් මේක පවත්වාන්නේ ඒකත් දුකක්. ඒකත් ඕලෙ මේ ධ්‍යානයට වඩා හොඳයි මේ විතක්ක ਵਿਚාරයන්ගෙන් තොරව යම් හිතක් උපදවා ගන්න ඕන කියලා එහාට හැකියාව තියෙනවා. අරමුණ තුලින්ද විතක්ක නොකර නිමිත්ත තුල පවතිනවා නම් ඒ නිමිත්ත තුල පවත්වන්න උත්සාහ කරමින් හැසිරෙන්නේ නැහැ. දැන් ඒකෙන් අපිට තේරෙන එක සපයි. ඒක සපයි. ඒකට නම් එයාගේ ලොකු හැකියාවක් වසීභාවයේ පුරුද්දක් තියෙනවා. අන්න එහෙම පුරුදු සසර පුරුදු නැති අයට එකින් එක අයින් කර කර ඉන්නවා. මම හිතන්නේ පැහැදිලි වෙන්න තියෙන කාරණාව. ඊළඟට තව මේ ධ්‍යාන පිළිබඳව කතා කරනකොට මේ නීවරණ පිළිබඳව විශේෂයි. මොකද මේ නීවරණ ඇති තාක් කල්යාට කිසිම කලකට මේ ධ්‍යාන යක් උපදින්නේ නැහැ. එතකොට මේ පංචක ණය වශයෙන් දෙකක් කියනවා කියලා කිව්වා. ඊළඟට මේ ධ්‍යානවල තියෙන්නේ අරමුණ වෙනස් කර කර ධ්‍යානවලට සමවන්නේක නෙවෙයි. එකම අරමුණ තබාගෙන එක් අංග වලට තියෙන ආසාව අංග ඉවත් කර කර යන ක්‍රමයන් තමයි මේ රූපාවචර ධ්‍යාන සිද්ධාන්තවල තියෙන්නේ. ඊළඟට මේ ධ්‍යාන සිත් උපදවා ගන්න ධ්‍යාන අරමුණ ගත්තාම අපි ධ්‍යාන සිතක අරමුණක් තියෙනවනේ. දැන් අපි කියමුකෝ මෛත්‍රිය භාවනාව තුළින් ධ්‍යානයක් ලබනවා නම් ඒ ධ්‍යාන සිතේ අරමුණ මොකද්ද? මෛත්‍රිය. ආනාපාන සතියෙන් ධ්‍යානයක් ලබනවා නම් ආනාපාන සතිය. එතකොට මේ විදිහට කසින අරමුණක් නම් ඒ කසින අරම කසිනේ තමයි අරමුණ. දැන් අපි මේ මගේ සරේ මේ කොටසක් මම මතක් කරා. ධ්‍යානයක් උපදවා ගන්න අපි සමාධියක් කැමති කෙනෙකුට ඒ වගේ අපි කමඨහනක් තෝරගෙන ඒ සිත මේ ධ්‍යානය සඳහා අපි පුරුදු කරනවා. අපි කියනවා ඒකට සමත භාවනාව කියලා කියනවා. ඒ භාවනා කරන අවස්ථාවට අපි කියනවා මොකද්ද? පරිකර්ම අවස්ථාව කියලා කියනවා කියවනේ. ඊට පස්සේ ඒ පරිකර්ම අවස්ථාව දී අපි දැන් නිමිති වශයෙන් ගත්තාම අපි කියමුකෝ කසින නිමිත්තක් කියලා ඒ වගේ එකක් ගත්තොත් මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඒ නිමිත්ත මුලින්ම අපි පරිකර්ම කරන්නේ නිමිත්ත දිහා බලාගෙන. දැන් අපි කියමුකෝ පඨවි කසිනේ කියන එක නම් වඩන්නේ ඒ පඨවි කසිනයක් ඉස්සරහින් තියාගෙන එයා ඒක දිහා බලාගෙන පඨවි කියලා ඒකේ පරමාර්ථය මෙහි කරන්න නැතුව එයා මේ ඒකම මෙහි කරගෙන ඉන්නවා. එහෙම දැන් එයා ඇස් අරගෙන මේක දිහා බලනවා. ඊට පස්සේ ඇස් පියාගෙන නැවත ඒක සිහි කරනවා. මෙහෙම සිහි කරන එකට අපි කියනවා පරිකර්ම අවස්ථාව කියලා. එතකොට යම් දවසක එයාට මෙහෙම සිහි කරලා ගියන් පස්සේ දැන් යම් දවසක් එනවා මේකේ හොඳට පුරුදු නම් පස්සේ අර නිමිත්ත දිහා බලන්නේ නැතුව එයාට පුළුවන් ඇස් දෙක පියාගත්තත් අර නිමිත්ත හිතට එළඹෙන්නේ. අන්න ඒකට කියනවා උග්ඝහ නිමිත්ත කියලා. උග්ඝහ නිමිත්ත කියලා කියනවා. නිමිත්ත දිහා බලාගන්නේ නැතුව තමන්ට හිතට වැටෙනව නම් ඒ නිමිත්ත. ඒකට කියනවා උග්ඝහ නිමිත්ත කියලා. ඊට පස්සේ උග්ඝහ නිමිත්ත දැන් එයා නිමිත්ත අතහැරලා ඉවරලා ඒක එළඹ සිටිනවා. සමහර විට තමන්ට අර චන්ද මණ්ඩලයක් වගේ තමන්ගේ ඇස් ඉදිරියෙන් මූණ ඉදිරියෙන් මේක මැවිලා පේනවා. දැන් ඒක දිහා බලන්න ඕනේ නැහැ. ඒක දිහා බලාගෙන භාවනා කරනකොට නමුත් ඒ අවස්ථාවේ මෙයාට ඒක හිතපු ගමන් නැති වෙනවා, ආපහු උපදිනවා, පැහැදිලිව පේන්නේ නැති බොඳ වෙච්ච ගති වගේ එනවා. නමුත් එයා නැවත මේක පුහුණු වෙනකොට යම් දවසක් එනවා ඒ නිමිත්ත පැහැදිලිව පේනවා. උග්ඝහ නිමිත්ත හරියට අර වලාකුලින් වැසුණු හඳක් වගේ. සාමාන්‍ය වලාකුලින් බාදක තේන වලාකුළු වලින් දුර්වර්ණ වෙච්ච හඳක් වගේ තියෙනවා. මේම වෙන්නේ නීවරණ බලපෑම තවත් හිතේ තියෙන නිසා. ඉතින් එයා නැවත වඩන්න නීවරණ යටපත් වෙනාම යම් දවසක එනවා හරියට පැහැදිලිව හරියට වලාකුළු වලින් මිදිච්ච හඳක් වගේ අර කසින නිමිත්ත පැහැදිලිව පේන්න ගන්නවා. ඒකද කියනවා පටිභාග නිමිත්ත කියලා. දැන් මේ ධ්‍යානයක් ලබා ගන්නකොට අරමුණු වල තියෙන අවස්ථා. උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත. පටිඝහ නිමිත්ත කියන එක ධ්‍යාන උපක්ලේශයන්ගෙන් තොරයි. පැහැදිලිව නිශ්චලව ඒ නිමිත්ත එළඹ සිටලා තියෙනවා. ඒක අපි ආනාපාන සතිය නම් ආනාපාන සතිය නිසා උපදින නිමිත්තක් ඒවා. මේ විදිහට උග්ඝහ නිමිත්ත නැවත වඩාගෙන යනකොට නැවත උත්සාහවත් වෙමින් පරිකාරකුණින් භාවනා කරනකොට ඊළඟට යම් කාලයක් එනවා මේ නිමිත්ත තුළට තමන්ගේ හිත ඇතුල් වෙනවා, කිදා බහිනවා වගේ. මේ නිමිත්ත මේ තමන් සිහි කරන කෙනෙකුත් දෙක අතරක් නැතුව හරියට ඒ දෙකම එකක් වෙනවා වගේ හිතපත් වෙන අවස්ථාවක් වෙනවා. අන්න ඒකට අපි කියනවා අර්පණා නිමිත්ත කියලා. අර්පණා නිමිත්ත. අන්න ඒ අර්පණා අවස්ථාව තමයි මේ අපි කියන්නේ රූපාවචර ධ්‍යාන සිත් කියලා. එතකොට ඒ සිත බොහෝම ප්‍රබල වූ නීවරණයන් විස්කම්පන වශයෙන් යටපත් වෙච්චි බොහෝම බලසම්පන්න හිතක්. කාම ගෝත්‍රයෙන් සම්පූර්ණම අයින් වෙච්චි, සම්පූර්ණ කියන්නේ විස්කම්පන වශයෙන් යටපත් වෙච්චි හිතක්. එතකොට මේ අර්පණා සමාධි කියලා කියන්නේ ඔන්න ඔය ධ්‍යාන සිත් බවට පත් වෙච්චි සමාධිය වලට තමයි අර්පණා සමාධි කියලා කියන්නේ. දැන් එතේ මේ උපචාර සමාධි පරිකාරම සමාධි කියන අවස්ථාවලත් අර උග්ඝාණිමිත්ත පටිභාගණිමිත්ත කියන අවස්ථාවලත් හැම වෙලාවෙම මේ නිමිත්ත අපි උත්සාහ කර කර වඩනවා. ඒක මේ නිමිත්ත තුල තමන් ඉන්නවා වගේ දෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි ඔබ තේරුම් ගන්න මම මෙහෙම කියන්නම්කෝ. දැන් කෙනෙක් කියමුකෝ රසවත් මොනවා හරි දෙයක් බලන්න අපෝ දෙලිනාටියක් හරි මොනවා හරි දෙයක් බලනකොට එයා ඒක කුලීතරම් මේක වැසගත්තද කියනවනම් තමන් ඉන්නවා තැනම අවබෝධ කරනවා. එයා හරියට අර ඒ දර්ශන තුලම ඉන්න බව එයා දන්නේවත් නැහැ තමන් මේ ඉන්නේ කොහෙද කියලා. අන්න ඒකත් වඩා මේ ධ්‍යානයකට හිතපත් වුණාම තමන්ට මේ වටපිටාව සබ්ද ඇහෙන එක අතීත අනාගත වශයෙන් මේ අරමුණු පේනක තමන් මේ වාඩි වෙලා ඉන්නවා කියලා එහෙම සංඥාවක් නැතුව අර අරමුණටම හිත කිදා බැලලා ඒ අරමුණත් ඒ හිත අරමුණු කරන හිත දෙකම එකක් වෙන අවස්ථාවක් හිතයි. ඉතින් අන්න ඒක තමයි අර්ථනා සමාධිය කියලා කියන්නේ. එවන් ස්වභාවයකට තමයි අපි ධ්‍යාන සිත් කියලා කියන්නේ. ඉතින් ඊළඟට ඒ ධ්‍යාන සිත් උපදවා ගන්නට මේව පිළිහෙන්න පුළුවන්. ඒ නිසා මේව වසී කරන්න ඕනේ. පංච වසීතාවේ වසී කරන්න ඕනේ. පංච වසීතාවේ වසී කරන්න ඕනේ කියලා ඒ වගේ සඳහන් වෙනවා. එතකොට ඒ වසී පංච වසීතාවේ හැටියට පෙන්නනවා ආවජන සමාපජන අදිත්‍යාන උත්තාන පච්චේ කියලා. ඒක පල්ලහැට උනන් ලියා ගන්න ලියාගෙන ඉදිරියෙන් මේකේ මේ අදහස ලියා ගන්න පුළුවන්. පංච වසීතාවෙන් මේ ධ්‍යානසි වසී කරගන්න එක් එක් ධ්‍යානය මොනවාද මේ පංච වසීතාවෙන් කියලා කිව්වොත් ඒවා තමයි ආවර්ජන සමාපජන අදිඨාන උත්ථාන පච්චවිත කියලා මේ පංච වසීතාවය. මේ ආවර්ජන වසීතාවේ කියලා කියන්නේ මේ ධ්‍යාන පහේ එකක්. කැමති තැනක කැමති වේලාවක වහා ඒ ධ්‍යාන අංග ධ්‍යාන ආවර්ජනය කරලා ගැනීම හැකියාව පුරුදු කර ගන්න ඕනේ. ඒ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග ආවර්ජන කර කර ඒ ධ්‍යාන සිතේ තියෙන අංග ආවර්ජනී කර කර එයාට පුරුදු වෙනවා. ඒක ඕනෙම ධ්‍යානයක ඕනෙම වෙලාවක එයාට හැකියාව තියෙනුනේ ධ්‍යාන අංග ආවර්ජන කිරීමේ හැකියාව. ඒකට කියනවා ආවර්ජන වසීතාවය කියලා. සමාපජන වසීතාවය කියලා කියන්නේ කැමති තැනක කැමති දියා කැමති වෙලාවක වහා සමවැදීමේ හැකියාව සමාපජන. එතකොට ඒ වගේ එහෙම අපිට ඒක පුරුදුනේ නැත්නම් ඒව නැවත අතහැරිලා මේ ධ්‍යානයක් උපදවා ගන්න බොහෝ වෙලාවක් යනවා. ඉතින් ඒ නිසා නැවත නැවත වසී කරලා මේවා වහාම ධ්‍යානයට සමවදින්න මම ධ්‍යානයට කැමතිනකොට ඒකට සමාදින්න. ඒක අතහැරලා දෙවැනි ධ්‍යානයට අවශ්‍ය වෙනකොට දෙවැනි ධ්‍යානයට වහා සමවැදීමට මේ විදිහට කැමති තැනක කැමති වේලාවක කැමති ධ්‍යානයකට සමවැදීමට ඇති හැකියාව සමාපජන වසී කියලා කියනවා. ඊට පස්සේ අදිඨාන වසී. අදිඨාන වසී කියලා කියන්නේ කැමති ධ්‍යානයක් කැමති වේලාවක් කැමති කාලයක් සමවැදීලා ඉන්න පුළුවන් හැකියාව. දැන් සමහර අය අසුරු සැනක් ගන්න කාලයක් තුල පවත්වා සමහර අයට පුළුවන්කම තියෙන පැය දෙකක් අඩ දවසක් පැය හයක් මේ විදිහට ටික ටික පුරුදු කර කර එයා ධ්‍යානෙ අදිස්ථාන කරන පළවෙනි ධ්‍යානෙ අදිස්ථානය කරලා පළවෙනි ධ්‍යානෙ තුල පැයක් ඉන්නවා. ඒකත් හරියට දෙවෙනි ධ්‍යානෙ පැය දෙකක් ඉන්න ඕන නම් දෙවෙනි ධ්‍යානෙ තුල පැය දෙකක් එයා ඉන්න පුරුදු වෙනවා. මේ විදිහට පුරුදු කර කර ඒ කැමති ධ්‍යානය කැමති කාලයක් ඉන්න පුළුවන් බවට පුහුණු කරන එකට කියනවා අදිස්ථාන වශයෙන්. උත්ථාන වශයෙන් කියලා කියන්නේ දැන් සමහරුන්ට ධ්‍යානයට සමවැදුණට නැගිටින්න බෑ. ඒ කියන්නේ ඒකට ඇලිලා හරි ඒ හිතට වසංග දෙලා උත්තාන වශයෙන් කියන්නේ ඒ කැමැති ධ්‍යානයක් කැමැති වෙලාවක වහා නැගිටීමේ හැකියාව. එයාට අසුරුසනක් ගහන වේලාවක් පවත්තලා වහා නැගිටින්න ඕන කියලා හිතම එහෙම හැකියාවක් ඒ ධ්‍යානය තුල තියෙනවා. එහෙම පුරුදු කරගත්තු ධ්‍යාන තමයි ප්‍රබල වෙන්නේ. නැත්නම් පිරිනමන. ඊට පස්සේ පච්චවෙක්කන කියලා කියන්නේ ඒ ධ්‍යාන පත්‍යවෙක්සා කිරීමේ හැකියාව, අංග පත්‍යවෙක්සා කිරීමේ හැකියාව, කැමති ධ්‍යානයක් කැමති වේලාවක ඒ අංග පත්‍යවෙක්සා කර ආවර්ජනය කර කර බැලීමේ හැකියාව. එතකොට මෙන්න මේ විදිහට ඔය කියපු හැම ධ්‍යානයක්ම පංච වසීතාවේ වසී කරගත්ත නැත්නම් ඒවා පිළිහිඳ පුළුවන්. ඉතින් ඒ නිසා මොකද මේවට බලවත්ම හතුර තමයි කාමය. ඒ නිසා මේ නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ වලට ප්‍රතිපක්ෂව ධ්‍යාන අංග ක්‍රියාත්මක වෙනවා. එතකොට අන්න ඒකත් ලියාගන්න මේ පිටුමුණේක වැදගත්. කාමච්ඡන්ද ව්‍යාපාදික නීවරණ පහ පල් හැට ලියාගන්න. ඉදිරියෙන් ලියාගන්න කාමච්ඡන්දයේ කියන එක ඒකාග්‍රතාව කියන ධ්‍යානංගේ බලයෙන් කාමච්ඡන්දේ දුරු වෙනවා. ඒකාග්‍රතාව දැන් අර ධ්‍යානංග පහක් තිබ්බනේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. එතකොට අර සිතක තියෙන ඒකාග්‍රතාවය නිසා නොසෙල්ලෙන බව නිසා හිත කාම අරමුණ වලට යන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ඒ ඒකාග්‍රතාවයේ නිසා කාමච්ඡන්දය හිතට එන්නේ නැහැ. ඊට පස්සේ ව්‍යාපාදයේ කියන එක හිතේ අර ධ්‍යාන හිතේ තියෙන ප්‍රීතිය නිසා. ප්‍රීතිය නිසා කියන ධ්‍යානංගයේ බලය ව්‍යාපාදකින් නීවරණේ හිතේ එන්නේ නැහැ. ඊළඟට ව්‍යාපාදේ තීනමිත්‍ය විතක්කය කියන ධ්‍යානංගයේ බලය නිසා තීන විද්‍යය හිතට පැමිණිලා ඒ නීවරණයක් වශයෙන් බලපෑම් කරන්නේ නැහැ. ඊළඟට විචාරයේ කියන අරමුණේ හැසිරෙනවා. හැසිරීම නිසා අර විචිකිච්ඡාව සැකය කියන ඒ නීවරණ ධර්මය විචාරයේ කියන ධ්‍යානංගේ බලයෙන් යටපත් කරලා තියෙනවා. ඊට පස්සේ සුඛය කියන ධ්‍යානංගේ නිසා සුඛයෙන් යුක්ත නිසා යාට උද්දච්චය හා කුච්චය ඇවිල්ලා හිත වෙහෙසටපත් කරන්නේ නැහැ. එතකොට මේ විදිහට විතක්කය බලයෙන් නිසා තීන මිද්දේ කරුලියක් නැහැ. අරමුණ එයා විතක්ක බලයෙන් නැවත 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 පවත්වන නිසා තීන මිද්දේ කම්මැලිකමට ඉන්න විදිහක් නැහැ. ඒ නිසා මතක තියාගන්න ඔබ භාවනා කරන කෙනෙක් නම් භාවනා කරනකොට ඔබට කම්මැලිකම වෙනවා නම් ඒ ඔබගේ හිත විතක්ක කර කර අරමුණට යොමු කරන ගතිය හීන වෙනවා. යෝනිසෝ මනසකාරය දුර වෙනවා. අන්න ඒකයි තීන මිද්දේ ඇවිල්ලා. ඊළඟට තමයි ඒ කාම අරමුණ වලට පණින්නේ එයාගේ හිත ඒකාග්‍රතාවයේ තියාගන්න බැරි කම නිසා. ඒ නිසා හිත එක අරමුණක පවතිනව නම් කාම අරමුණ වල දුවන්නේ නැහැ. කාමය කියන්නේම විවිධ අරමුණු ඔස්සේ හිත දුවන බව. ඒකාග්‍රතාව නැමැති අංගය කෙනෙක්ගේ දියුණු වෙලා නම් කාමයේ හිත පණින්නේ නැහැ. අන්න ඒ විදිහට කෙනෙක් නිතරම ප්‍රීතියෙන් නම් එයාට තරහ කියන එක ඇවිල්ලා හිත වෙහෙසටපත් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට පින්නතුනි මේ ධ්‍යාන අංගයන්ගේ බලය නිසා නීවරණ ධර්මයන් ප්‍රබල ලෙස විස්කම්පන වශයෙන් යටපත් කරලා එයාගේ හිත බොහෝම ප්‍රභාස්වර ඉතාම සැපසහගත හිතක් බවට පත් කරලා තියෙනවා. ඒ විදිහට තමයි මේ රූපාවචර කුසල් සිත් ටික උපදින්නේ හා ඒ ධ්‍යාන සිත් වල තියෙන පොදු සාධාරණ ලක්ෂණ ටික ඔය කතා කරේ රූපාවචර ධ්‍යාන සිත් වල. එතකොට මේ රූපාවචර සිත් ඊට පස්සේ මේවා උපදවා ගන්න ආයතන කියනවා රූපාවචර බ්‍රහ්මයෝ කියලා. එතකොට මේ රූපාවචර බ්‍රහ්මයෝ වලින් බ්‍රහ්මයන්ට ආයතන වලින් තියෙන්නේ ඇහැයි කනයි විතරයි. මන ආයතනයක් තියෙනවා, චක්ක ආයතන, සෝත ආයතන, මන ආයතන කියන ආයතන තුනක් තියෙනවා. ධාන ආයතන, ජීව ආයතන, කාය ආයතන කියන මේ ආයතන තුන පිළිතරයි. ඒ නිසා කයට එන සීත උෂ්ණ බඩගින්න විපාසා වය දුක් රූපාදී ප්‍රඥා පැන ආහාර දුෂ්ණා වේල මේ දිව නැති නිසා ඒ රසයෙන් එන ගන්ධයේ එන දුක් කරදර මේවත් නැහැ. එතකොට ආයතන වශයෙන් ආධ්‍යාත්මික ආයතන වශයෙන් ගත්තොත් තුනයි තියෙන්නේ. ස්කන්ධ වශයෙන් ගත්තොත් කීයක් තියෙනවද? ස්කන්ධ ඔක්කොම කීයක් තියෙනවද? පහක් තියෙනවා. පහෙන් කීයක් තියෙනවද රූපාවේ ප්‍රඥා? රූපේ නැහැ. රූපේ නැත්තම් රූපාවචර වෙන්නේ කොහොමද? රූපය තියෙනවා කාමය. කාමය. කාම ආරම්භ කියන එකයි රූප ආරම්භ කියන එකයි දෙකක්. දැන් කාමයටත් රූපය කියලා කියනවා. නමුත් කාම ධර්මයෝ කියලා කියන්නේ ඒක අධික දුෂ්ණාවෙන් යුක්තව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කෙරෙහි දැසගෙන ඇලීලා කටයුතු කරන හිතවලට කියනවා කාමාවචර කියලා. එතකොට දැන් රූපය කියන එක කාම මට්ටමින් තියෙනවා, කාම මට්ටමින් එහා ගිය කොට රූපය කියනවා. දැන් කාමාවචර ශබ්දයන්ගේ දෙවියන්ගේ මිනිස්යන්ගේ ගත්තු රූපය ඊටම ඕලාරයක්. ඒකත් කියන්නේ මේ ආහාරයෙන් ගැපෙන කොටසක්, කබලින් ආහාරය. මේක කබලින් ආහාරයෙන් ගැපෙන කොටසක්. දැන් මිනිස්යෝ ගත්තොත් බත් පානක් කව බිමුණට ආදි මේ වගේ ආහාරයෙන් ගැපෙන්නේ. නමුත් රූපාවචර ලෝකයේ ඉන්න සත්‍යෝ එහෙම ආහාරයෙන් ගැපෙන්නේ නැහැ. මේ වගේ කබලින් ආහාරයේ ඒ සත්‍යයන්ට නැහැ. දෙවියන්ට හා මිනිස්යන්ට තමයි මේ කබලින් ආහාරය තියෙන්නේ. ඉතින් එතකොට අන්න ඒ නිසා එයාලා කබලික ආහාරයෙන් යුක්ත සත්‍ය කොටසක් ඉන්නවනම් එයාලට කියන කාමාවචරයි කියලා. දැන් දෙවියෝ ගත්තත් ඒ දෙවියෝ අපි වගේ ආහාර ගත්තේ නැති වුණාට ඒ කට්ටිය මේ ආහාරේ ඕජා ආග්‍රහණය කරලා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ දෙවියෝ කබලික ආහාරයෙන් යුක්තයි කියලා කියනවා. ඉතින් ඒ නිසා ස්කන්ධ වශයෙන් ගත්තොත් පහක්ම තියෙනවා. ආයතන වශයෙන් ගත්තොත් ආයතන 6යි කියලා ගත්තොත් තියෙන 3යි, ආයතන 12යි ආධ්‍යාත්මික බාහ්‍ය කියන ભેද දෙකෙන්ම ගත්තොත් 6ක් වෙනවා ආයතන. ඒ විදිහට අපි සාමාන්‍ය පොදුවේ කතා කරේ රූපාවචර කුසල් සිත්. මේ කුසල් සිත් කියන ඒවා රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නත් පුළුවන්, කාමාවචර දෙවියන්ට මිනිස් ලෝකවල ඉපදිලා මේ උපදවා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දැන් අපි කුසල් සිත් පහ කතා කරා. දැන් විපාක සිත්. දැන් මේ විපාක සිත්, ක්‍රියා සිත් කියන ඒවා ඒ හා සමානයි. මේවලු කිසිම වෙනසක් නැහැ. අංග සමානයි. ඒ ධ්‍යාන සිතේ ස්වභාවය ඒ විදිහමයි. නමුත් වෙනස තියෙන්නේ මේ කුසල් සිත් අපි උත්සාහයෙන් උපදවා ගන්න ඒවා. විපාක කියලා කියන්නේ ඒ හිත්වල බලයෙන් ලැබෙන විපාක වශයෙන් ලැබෙන හිත් කොටසක් තමයි විපාක සිත් කියලා කියන්නේ. ඒ නිසා අපි දන්නවා කර්මයක් කරා නම් කර්මයට අනුරූපයි විපාක ලැබෙන. ඉතින් ඒ නිසා රූපාවචර කුසල් සිත් විද්‍යාවම රූපාවචර විපාක සිත් නම් කරලා තියෙනවා. මොකද ඒ ධ්‍යානයට අනුරූපව තමයි විපාක සිත් ලැබෙන්නේ. එතකොට මේ ඒ වෙනස තමයි මේ විපාක සිත් හැම වෙලාවෙම රූපාවචර භූමියවලමයි උපදින්නේ. දැන් රූපාවචර කුසල් සිත් උපදවන්න පුළුවන් කාම ලෝකවල, මිනිස්යාට, දෙවියන්ට. නමුත් විපාක සිතක අවතාව රූපාවචර භූමියේ උපදින්නේ නැහැ. මේ කාමාවචර භූමියේ උපදින්නේ නැහැ. එතකොට යම් කිසි කෙනෙක් ප්‍රථම ධ්‍යානය උපදවාගෙන ඒක පිරිහෙන්නේ නැතුව පිරිහෙන්නේ නැතුව ආරක්ෂා කරගෙන හිටියොත් ඒ ධ්‍යානය ආරක්ෂා කරගෙන ඉන්න කාල වකවානුව තුල මෙයා කලුරිය කරනවා. එයා මැරිලා ගිහිල්ලා එයා ප්‍රතිසන්දි වශයෙන් ප්‍රථම ධ්‍යාන රූපාවචර බ්‍රහ්මතලයේ උපදිනවා. ප්‍රථම ධ්‍යාන රූපාවචර බ්‍රහ්මතලයේ උපදිනවා. එතකොට ඒ විදිහට මේ ප්‍රථම ධ්‍යාන කුසල් සිතට අනුරූපව ප්‍රථම ධ්‍යාන වූ විපාක සිත උපදිනවා. එතකොට ඒ විදිහට විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මේ ධ්‍යාන අංග මේ ධ්‍යානයට අනුරූපව මේ විදිහට ලැබෙනවා. එතකොට අපි ඒක කතා කරොත් එහෙම මේ රූපාවචර බ්‍රහ්ම ලෝක ගත්තාම දැන් ප්‍රථම ධ්‍යානය උපදවාගත්තු කෙනා බ්‍රහ්ම පාරිසත්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන මොනවද ධ්‍යාන තල තුනේ ධ්‍යාන ලෝකවල උපදින ඒ බ්‍රහ්ම ලෝකේ. එතකොට ඒක මේකට කියනවා මේ ප්‍රථම ධ්‍යාන ඵලය කියලා කියනවා. දැන් එතකොට නමුත් මේ ප්‍රථම ධ්‍යානයේ ඵලය තුල මට්ටම් තුනක් තියෙනවා. හැබැයි එකම ඵලයක් එකම මට්ටමක් තියෙනවා. ඒක හේතුව තමයි මේ ධ්‍යානයන් සමහර අය බොහෝ සෙයින් පුරුදු කරන පරිත්තව වඩපු අයට ලැබෙන විපාකයක් පරිත්තයි කියන. ඒ නිසා තමයි උසස් ලෙස වාසීකම් අපි ගෙමුකෝ මෛත්‍රී ධ්‍යාන ගත්තොත් මේ මෛත්‍රී ධ්‍යාන සමහර අය වඩනවා එක කොටසක් සීමා කරගෙන. අපි ගෙමුකෝ මේ ප්‍රදේශයේ ඉන්න සියලු සත්වෝ කියලා ආරම්භ කරගෙන යම් කිසි කෙනෙක් ධ්‍යානයක් වඩනවා. තව කෙනෙක් වඩනවා මේ ප්‍රදේශයේ විතරක් නෙවෙයි පිට ප්‍රදේශවල වෙනත් රටවල්වල වෙනත් ලෝකවල වෙන සත්‍යය අරමුණු කරගෙන ධ්‍යානයේ වතුරලා වඩනවා. එතකොට මේ ආරම්භණය මහත් ලොකුයි විශාල. ඒ නිසා එයාට ලැබෙන විපාකයක් ඒ වගේම අරට වැඩි උසස් එකක් තමයි ලැබෙන්නේ. ඒ නිසා තමයි පළවෙනි ධ්‍යානය තුළ කොටස් තුනකට තියෙන බ්‍රහ්ම පාරිසත්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම. ඊට පස්සේ දෙවන ධ්‍යානය ගත්තා. මේ දෙවන ධ්‍යානයට පෙන්නනවා බ්‍රහ්ම පාරමී පරිච්ඡ සුභ අප්‍රමාණ සුභ සුභ කීත නේද? මතකයක් තියෙනවා දැන් සමහර අයට පරිච්ඡ සුභ අප්‍රමාණ සුභ සුභ කීත. ඊට පස්සේ පරිත්තාපය අප්‍රමාණාවය ආවස්සර කියලා තුන්වෙනි ධ්‍යානයේ තලයේ. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයේ පරිත්ත සුභ අප්‍රමාණ සුභ සුභ කිමක තුන්වෙනි ධ්‍යානයේ තලයේ පරිත්තාපය අප්‍රමාණාවය සුභ කිමක හතරවෙනි ධ්‍යානයේ අවීහය අතප්පය සුදස්ස සුදස්සි අකටිත්ත කියලා සුද්ධාවාස පහකුරේ. ඊට පස්සේ තව පුතත් යනෙම උපදින ධ්‍යාන දෙකක් තියෙනවා. ධ්‍යාන තල දෙකක් තියෙනවා. ඒවාට කියනවා මතකද වේහප්පලය ආසඤ්ඤ තලය කියලා ධ්‍යාන තල තව දෙකක් තියෙනවා. ඒ විදිහට මේ ධ්‍යාන 1 2 3 4 කියන චතුක්ක නායකමේ හැටියට තමයි අරෝපාවචර ඒ ධ්‍යාන තල පිළිගලා තියෙන්නේ. එතකොට ඒ විපාක ලැබෙන පිළිවෙල ඒ බ්‍රහ්ම ලෝකවල. දැන් චතුත්ථ ධ්‍යානිය උපදවාගත්තු අයට තමයි අර කියන අවීහය අතප්පය සුදස්ස සුදස්සි අකණිත්ත කියන බ්‍රහ්ම ලෝකවලත්. ඊට පස්සේ අර කියපු මේ වේහප්පලේ අසඤ්ඤ තත්ත්වයේ කියන මේ බ්‍රහ්ම ලෝකවලත් උපදින්නේ හතරවෙනි ධ්‍යානෙ උපදවාගත්තු අය. ඒකෙනුත් අර අවිහය තප්ප සුදස්ස සුදස්ස කියනකොට පංච සුද්ධාවාස තියෙනවා. ඒවල උපදින්නේ කවුද? අනාගාමී වහන්සේලා පමණමයි ඒවල උපදින්නේ. මේ විදිහට ඒකත් මතක තියාගන්න. ඒ විදිහට රූපාවචර විපාකසි ඒ කුසල් සිත් වලට අනුරූප වලට ඒ අනුරූපව ඒ බ්‍රහ්ම ලෝක වල උපදිනවා. ඊළඟට තියෙන රූපාවචර ක්‍රියාසිත් කියලා කොටසක්. රූපාවචර ක්‍රියාසිත් උපදින්නේ මේ පුතක්ෂණයක නෙමෙයි. දැන් මේ ධ්‍යාන උපදවාගත්තු හෝ නැති රහතන් වහන්සේලාට දැන් අපි කියමුකෝ උන්වහන්සේලාට අවශ්‍ය වෙනවා දැන් මේ ඉර්ධි ලබා ගන්න. එහෙම නැත්නම් අපි කියමු නිරෝධ සමාපත්තියට වගේ සමවටින්ද දැන් මේ පින්වතුන් අහලා තියෙනවා රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදිනවා කියන එක. එතකොට නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ මෙලවදීම සංඥා වේදනා නිරුද්ධ කරලා ඉන්න පුළුවන් සමාපත්තියක් කියනවා. ඒ හැකියාව තියෙන්නේ රහතන් වහන්සේලාට පමණයි. ඒ නිරෝධ සමාපත්තියට සමවැදුනාම මේ රූපය ඒ විදිහටම තියෙනවා නමුත් වේදනා සංඥා දැනෙන්නේ නැහැ. එතකොට ඒ නිරෝධ සමාපත්තියට සමවැදීදී අදිෂ්ඨාන කරලා ඒ ආවශ්‍ය අදිෂ්ඨාන කරනවා. ඊට පස්සේ මොනවද දැන් බුදුරජාණන් වහන්සේගේ යම් කැඳවීමක් හෝ සංඝයාගේ ආඥාවක් කියනවා නම් ඒ වාදී වහා නැගෙන්න කියලා අදිෂ්ඨාන කරගන්න. තමන්ගේ ළඟ තියෙනවා නම් පාත්‍ර ආදි සිවුරු මේ දේවල් නොනැසීවා කියලා අදිෂ්ඨාන කරගෙන තමයි මේ නිරෝධ සමාපත්තියට සමවැදෙන්නේ. ඒ වෙලාවට කවුරු හරි ඇවිල්ලා කෙනෙක් ඒ රහතන් වහන්සේ හෝ උතුමන් වහන්සේට දර ගොඩක් අහලා පිළිතිබ්බත් ඒ උන්වහන්සේගේ රෝම රූපයක්වත් දවන්න පුළුවන් කමක් නැහැ. ඒ සමාපatti බලයෙන් මේකට කියනවා මෙලවදීම පිටු දැමීම නිවන්සුව අත්දෙන අවස්ථාවක්. එතකොට ඒ වගේ නිරෝධ සමාපත්තියට සමවදින්න නම් ඒ උතුමන් වහන්සේ රූපාවචර අරූපාවචර ධ්‍යාන සියල්ලම ලබාගෙන තියෙනවා. ඒක අපේ අෂ්ඨ සමාපatti කියලා එක ක්‍රමයකට කියනවා. ඒ රූපාවචර ධ්‍යාන හතරයි අරූපාවචර ධ්‍යාන හතරයි. තවත් අෂ්ඨ සමාපatti කියලා වෙනත් දේවල් වෙනත් එකකට කියනවා. නමුත් මෙතන අර ධ්‍යාන 8ට අෂ්ඨ සමාපatti කියලා කියන රූපාවචර ධ්‍යාන 4යි අරූපාවචර ධ්‍යාන 4යි. එහෙම ලබාගත් කෙනෙකුට විතරයි නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේලා සමහර විට ධ්‍යානය උපදවලා නැත. නැවත උන්වහන්සේලා ධ්‍යාන උපද්දවා ගන්නවා. මේ නිරෝධ සමාපත්තියට සමවැදීමට හා විද්ද ධම්ම සුඛ විහරණය සඳහා. මොකද මේ ධ්‍යානයට සමවැදිලා ඉන්නකොට දැන් අර පංචපාදාන ස්කන්ධය නිසා එන සීතෙන් මූස්නෙන් ආදී මේ හිතුවිලි උපැත්වීමෙන් එන දුක පවා නැහැ උන්වහන්සේලා. කොහොම ප්‍රීතියෙන් සැපයෙන් ඉන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේලා මොනවා හරි කමඨානක් උපයෝගී කරගෙන ධ්‍යාන උපදවනවා. හැබැයි ඒ ධ්‍යාන සිද්ධිය නැවත විපාක උපැත්වීමේ ශක්තියක් නැහැ. පුතක් යන ඒ ධ්‍යාන ස්ථක් උපද්දුවොත් ඒකට විපාකයක් තියෙනවා. රූපාවචර ක්‍රියාසිත් කියලා කියන්නේ කුසලත්ම වූ විපාකත්ම වූ දිට්ඨධම්ම සුඛ විහරණය සඳහා පමණක් උපකාර කරගන්නා රහතන් වහන්සේලාට පමණක් උපදවා ගත හැකි සිත් කොටස. ඒ නිසා ඒ ධ්‍යානවල ස්වභාවයයි. නමුත් ඒ වගේ හැකියාව තමයි අර විදිහට විපාක දීමේ හැකියාවක් නැහැ. ඒවා කුසල නෙවෙයි අකුසල. ඉතින් එතකොට ඒ ධ්‍යානත් අර විදිහටම අර මුලින් අපි සඳහන් කළා වගේම මේ විදිහට පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය ආදී වශයෙන් මේ විදිහට ඒ විදිහට මේවා සමානව ලැබෙනවා. හදයි එතකොට ඔය ටික තමයි අපි මේ රූපාවචර සිත් පිළිබඳව කතා කරන්න තියෙන්නේ. තවත් ඉතින් මේවා පිළිබඳව මේ අපි දැන් රූපාවචර ධ්‍යාන සිත් කතා කරන නිසා මේවා මේක එහා යමක් කතා කරන්නේ නැහැ. නමුත් කෙනෙක් ඉදිරියේදී අපි පාඩම් වල මේ රූපාවචර සමත භාවනා කර්මස්ථාන ඉගෙන ගන්නකොට මේ ධ්‍යානයක් උපදවා ගැනීමේදී මේ ධ්‍යාන උපදවා ගන්න හැටි සවිස්තරව හා ඒ ඊට පස්සේ තමන්ගේ දැන් මේ චරිතානුකූලව ඒ කොහොමද කමටහනක් තෝරගන්නේ, කමටහන කොහොමද වඩන්නේ ආදී වශයෙන් ඒවා කතා වෙනවා. නමුත් දැන් මෙතනදී අපි සිත් ඉගෙන ගැනීම විතරයි කරන්නේ. නමුත් මේකත් මම බොහෝ විස්තර මේ කරේ, බොහෝ පොත්පත් කරවත් බොහෝ තැන්වලත් මෙච්චර විස්තර කිරීමක් කරන්නේ නැහැ. නමුත් අපි මේක හුදු ඉගෙන ගැනීමකින් අතර නොකර මේක සාමාන්‍ය අපිට බොහෝ අවබෝධයක් ලබා ගැනීම සඳහා ඒ කියන්න තියෙන බොහෝ වටපිටාවන් එක තමයි මේ මම මේ පින්වතුන්ට මේ සිත් පිළිබඳව කතා කරන්නේ. මේ සිත්වල මොනවා හරි ගැටලු තියෙනවා නම් කාට හරි තේරෙන්න දෙයක් තියෙනවා නම් දැනගන්න පුළුවන්. නමුත් ඉතින් මේවා අපේ ජීවිතයට ඒ තරම් සම්බන්ධ නැහැ. කාමාවචර සිත් තමයි අපිට බොහෝ සෙයින් සම්බන්ධ. නමුත් මේවා සසර ගමනේ යද්දී මේවා උපද්දවලා තියෙනවා. ඒ වගේම මේ සිත් ගත්තාම මේවා අද විඳින දුක් වලින් තොරයි. සිත් බොහෝම ප්‍රණීත සබසහර සිත්. ඒ වගේම කෙනෙකුට සසර ගොරුවත් එක්ක මේ වගේ ධ්‍යානයකට යන්න පුළුවන් නම් එයාට මේ ධර්මය අවබෝධ කරගන්න බොහෝම පහසුයි. ඒක හරියට අපි ගහක් කපනකොට කෙනෙකුට දෙනවා පොරවක මිටක් ගහන්නේ නැතුව තලයේ විතරක් දෙනවා ගහ කපන්න. තව කෙනෙකුට දෙනවා හොඳට මිටක් ගහලා පොරවක් දෙනවා ගහ කපන්න. අන්න ඒ වගේ මේ පොර මිටක් සහිත පොරවකින් ගහක් කපන්නා වගේ මේ කෙනෙක් ධ්‍යානයක් උපදවාගෙන විදර්ශනා වඩනවා නම් එයාට පහසු වෙන්න පුළුවන් තියෙනවා. නමුත් ඉතින් ඒක අපි සසර ගොරුවකු නැත්නම් සමාධිය කියන එක සමහරක් ටිකක් අමාරුයි. ඒ වගේම මේ ධ්‍යාන උපදවා ගන්නකොට ඇත්තටම මේ ගිහිගේ ඉඳලා මේක කරන්න අමාරුයි. මොකද කාම අරමුණු මෙනෙහි නොකර ඒකටම බැසගෙන ගන්නවා. ඒ නිසා අපි මේ බොහෝ සෙයින් බණ භාවනා කරනකොට මේ සමතයම මුල් කරගන්නේ නැතුව සමත විපස්සනා යුගනන්දව භාවනා කරන එක තමයි භාවනා කරන අයට මතක් කරන්න තියෙන කාරණාව. එතකොට අපි යම් සමත කමඨහනකින් සමාධියක් ලබාගෙන ඒ එකතු වූ සිතින් අපි මොනවා හරි විදර්ශනා කමඨහනක් එක්කෝ විදුකුල් භාවනාව හෝ ධාතු කර්මස්ථානේ හරි මොනවාරි විපස්සනා කර්මස්ථානයක් අර සමාධිය ලබාගෙන ධ්‍යානයක් දක්වා යන්න නැතු ඒ ක්‍රමයේ තමයි මට හිතෙන්නේ සාමාන්‍ය ගිහිගේ ඉන්න අයට ගැළපෙන්නේ. අද කාලේ ගත්තහම බොහෝ සෙයින් මේ කෙලෙස් වලින් වැඩි නිසා මේ ධ්‍යානයක් උපදවා ගන්න එක ලේසි නැහැ. ඉතින් ඒ නිසා අමාරුවෙන් ඒක උපදවා ගත්තත් ඒක පිරිමුණු දෙකින් කිසි නෑ. නමුත් කෙනෙක් සමතේ ටික ටික හරි වඩලා ඒකින් විදර්ශනා ඥානයක් උපදවා ගත්තොත් සමාධිය ගිලිහිලා ගියත් අර ප්‍රඥාව නැති වෙන්නේ නෑ. ඒ නුවණ නැති වෙන්නේ නෑ. යම් නුවණකින් යම් කෙලෙසයක් දුර්වල කරා නම් දැවුවනම් ඒ කෙලෙසේ නැවතෙන්නේ නෑ. නමුත් සමාධියෙන් කරන්නේ කෙලෙස යට කරන විදර්ශනාවෙන් කරන්නේ කෙලෙස් මතු කර කර දැක දැක ඒවා ප්‍රහාණය කර කර දිව දිව යන්නේ තමයි විදර්ශනාවෙන් කරන්නේ. ඒ නිසා විදර්ශනාව කියන එක සමාධියක් නැතුව කරන්න අමාරුයි. ඒ නිසා අපි යම් සමාධියක් ලබාගෙන විදර්ශනාවක් කරනවා. එතකොට ඒකෙ හිත විසිරෙනකොට නැවත සමාධියට යනවා. මේකට කියනවා සමත විපස්සනා යුගණම් භාවනාව. හරිනේ. එහෙනම් රූපාවචර සිත් පිළිබඳ ගැටලු නැති වෙන්නේ තියෙනවා නම් කතා කරන්න බැරි නම් ඉතින් පොළොවල හරි කියලායි වන්ද. කාමච්ඡන්දේ ව්‍යාපාදේ විහිණනේ එතකොට දැන් කාමච්ඡන්දය කියලා කියන්නේ දැන් ඒකාග්‍රතාව නිසා කාමච්ඡන්දය දුර වෙනවා කියලා කිව්වේ නේද? එතකොට මේ දැන් ඒ අර කියපු ගැළපීමද විස්තර කරන්න කියන්නේ නීවරණ. ගැළපීම නේ. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ මේ කාමච්ඡන්දය කියලා කියන්නේ හිත විවිධ අරමුණු වල දුවන එක. දැන් අපි ආනාපාන සතිය හෝ මෛත්‍රී කමඨහනක හිත තියාගන්න උත්සාහවත් වෙනවා කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ අපි එක අරමුණක හිත පවත්වන උත්සාහවත් වෙනවා නේද? එතකොට ඒ ඒකාග්‍රතාවයේ කියන එක ඇති වෙන්න නම් ඒ අරමුණ කාම ආසාවකින් තොර එකක් වෙනවා. තේරුණාද? අන්න ඒ විදිහට ලෝභය ආසාව ධනවන අරමුණකින් වෙන වෙලා ලෝභය ආසාව නැති අරමුණක හිත පවත්තන්න. එතකොට එක අරමුණක මේ හිත පවත්තන නිසා හිතේ සමාධිය ඒකාග්‍රතාව දිනු වීම නිසා හිතේ අර දුවන ගතියයි. එතකොට අන්න ඒ නිසා තමයි කියලා කියන්නේ කාමච්ඡන්දය කියලා කියන්නේ කැමති කැමති අරමුණු වල හිත දුවන. එහෙමනේ දැන් අපිට රූපයක් දැක දැක එනකොට ඒක සද්දයක් වෙනවා. අරේ බලන්න හිනනවා වටපිට බලන්න හිතෙනවා. අන්න ඒ වගේ විවිධ අරමුණු වල සියදුවන. හිත ඒකාග්‍රතාවය තුළ තියෙනවා. එකම වෙලා තියෙනවා නම් ඒකේ බලය නිසා අර වගේ කැමති කැමති අරමුණු වල හිත දුවන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි කිව්වේ ඒකාග්‍රතාව නැති ධ්‍යානංගේ නිසා කාම ඡන්ද නීවරණය දුර වෙනවා. හරි. ඊට පස්සේ ව්‍යාපාදය. දැන් කෙනෙක් සතුටින් ප්‍රීතියෙන් නිතරම ඉන්නවා නම් නිතර ප්‍රීතියෙන් සතුටින් ඉන්න කෙනාට තරහා එන්නේ නැහැ. දැන් බලන්නකො තරහා ඉන්නේ නිතරම නොසන්සුන්කමින් කලබලකාරීව ඉන්න කෙනාට ටිකක් නැති තරහා එනවා. මොනවා හරි වරදකට ඉන්නට තරහා එනවා. නමුත් සතුටින් ප්‍රීතියෙන් ඉන්න කෙනාට එහෙම ව්‍යාපාදයේ නැවත නැවත ඇවිල්ලා එයාට එහෙම වෙහෙසටපත් කරන්නේ නැහැ. අන්න ඒ නිසා ප්‍රීතිය කියන ධ්‍යානංගේ බලය නිසා ව්‍යාපාදයේ කියන නිවර්ණය යටපත්. එතකොට කාමච්ඡන්දේ ව්‍යාපාදයේ තීන මිද්දේ. තීන මිද්දේ කියලා කියන්නේ මැලිකම්. හිතේ ගිලක් බව කියන එක. තීන මිද්දේ කියලා කියන්නේ. එතකොට හිත කය දෙකේ මැලිකම්. යම් කිසි කෙනෙක්ගේ හිත අරමුණට නැවත නැවත මානසිකාර බලි විතක්ක බලේ නැවත නැවත පවත්නවනම් පමුණුවනවනම් අන්නේ හිතේ කියන ඒ උත්සාහවත් බව නිසා ඒ විතක්ක බලය නිසා හිතේ කම්මැලිකම එන්න විදියක් නැහැ. ඒ නිසා විතක්කයේ ධ්‍යානංගේ බලය නිසා තීන මිද්දේ එන්නේ නැහැ. ඉතින් අර තීන මිද්දේ බොහෝ විට එන්න හේතු වෙන්නේ මුල් කාලේදී අපිට භාවනාවක් කරනකොට අර මේ තවම නීවරණයන්ගේ බලපෑම නිසා ඒ සමත නිමිත්ත කමඨහන තවම අපිට ප්‍රගුණ වෙලා නැති නිසා හිතත් තවම ඒකාග්‍රතාවයේ දියුණු වෙලා නැති නිසා හිත හැම වෙලාවෙම අර මේ හිතින් නිකන් එක හරි අමාරුයි වෙහෙසකින් තමයි ඒක තේරෙන්නේ ආරම්භ හරියට. ඒ නිසා හැම වෙලාවෙම හිත පණින්න බලනවා තමන් පුරුදු කරපු ආරම්භවල. ඒ නිසා හිත පුරුදු කරන අරමුණට යන්න නොදී විතක්ක බලේ නැවත නැවත අරමුණට යොමු කර කර හිත කවතහනේ පවත්වන නිසා තීන මිද්දේ විදියක් නැහැ. ඒ නිසා කියනවා විතක්ක බලේ නිසා තීන මිද්දේ ඉන්නේ නැහැ කියලා. ඊළඟට තීන මිද්දේ උද්දච්ච කුක්කුච්චේනේ. උද්දච්ච කුක්කුච්චේ කියන එක කියන්නේ උද්දච්චය කියලා කියන්නේ ප්‍රසංසුන් කුක්කුච්චේ කියන්නේ සැකය. මේ එහෙම නැත්නම් අපි විපිලිසර වෙනවා කියලා කියන්නේ විපිලිසර පසුතැවිල්ල කියලා කියන්නේ. ඔන්න ඔය කාරණා තමයි උද්දච්ච කුක්කුච්චේ කියලා කියන්නේ. කෙනෙක් හිත සුඛයෙන් යුක්තයි බොහොම සැප සහගතයි නම් හිත ඒ දැන් අපි කියන මේ කාම සැපය නෙවෙයි මෙතන කියන්නේ. මෙතන තියෙන්නේ නිර්වාංශ සැපයක්. අන්නේ හිත කයිලක පිනාගේ සැපය නිසා මෙයාට අරගෙතු අරමුණු වල තැවි විපිරිසර වෙන ගතිය එන්නේ නැහැ. ඇයි? එයාට හොඳ සැපසහගත අරමුණක් තියෙනවා. දුක් වෙන්නේ කියලා අනිමට මේකට වඩා මේක හොඳයි මේක මට ලැබුණේ කියලා එහෙම මේ කාම අරමුණු වල තමයි එහෙම තියෙන්නේ. නමුත් මේ ධ්‍යාන අභ්‍යාස වශයෙන් කියන මේ සුඛය කියන එක බොහොම සැපසහගත නිසා අරමුණ හොඳට පැහැදිලිව තේන නිසා අර කියන උද්දච්චය හා කුච්චය එන්නේ නැහැ. මොකද ඒකාග්‍රතාවයෙන් ලැබෙන අනුග්‍රහයක් තියෙනවා. සුඛය නිසාම වෙන අරමුණු වලට හිත පණින්නෙත් නැහැ. ඒ නිසා උද්දච්චයට යන්නේ නැහැ. ඒ නිසා සුඛය නැති ධ්‍යානංගේ බලය නිසා උද්දච්ච කුච්චය නැති වෙනවා. ඊට පස්සේ සැකය. විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන්නේ මේක ලැබෙයිද නැත්ද, මෙහෙම කරාට ඕක හරිද වැරදිද කියලා හරි නොඑක ආකාරයෙන් අපි තුල ඇති වෙන සැකයට ගොඩක් උදේ ධර්මයේ කෙරෙහි සැකේ. ඊට පස්සේ සංඝයා කෙරෙහි සැකේ, බුදුහාමුදුරුවෝ කෙරෙහි සැකේ, මේ ධ්‍යානයක් පිළිබඳ සැක ආදී නොඑක ආකාරයේ සැක සංකා එන්න පුළුවන්. එහෙම සැකේ තියෙනවා නම් කවදාවත් මේ ධ්‍යානයක් ලබා ගන්න බෑ. නමුත් කෙනෙකුට මේ ධ්‍යානයේ තුල හොඳට හැසිරෙනවා, වසීතාවේ තියෙනවා, හොඳට ප්‍රගුණයි. ඒ නිසා මෙයාට සැකයක් එන්නේ නැහැ. ධ්‍යානය හරියට අරමුණු වෙන්නේ නැති නිසා, පේන්නේ නැති නිසා තමයි එයාට මේක හරිද වැරදිද, මං කරන ක්‍රමයේ වැරද්දක් තියෙනවද, එහෙම නැත්නම් මේ කියපු කෙනාගේ මොකක් හරි වැරදිවල කිව්වද කියලා මම සැකෙන්න පුළුවන්. නමුත් එයාගේ විචාර ශක්තිය නිසා, විමසීමේ හැකියාව, අරමුණේ හොඳට හැකිය පැහැදිලිව හැසිරීමේ හැකියාව තියෙන නිසා එයාට විචිකිච්ඡා වෙන්නේ නැහැ. හොඳයි, එහෙමනම් අපි මේ විදිහට රූපාවචරස කතා කරලා ඉවරයි. රූප ලෝකේ බොහෝ සෙයින් උපදින සිත් රූපාවචරස. ඊළඟට කතා කරන්න තියෙන අරූපාවචරස. අරූපාවචරස 12 කියලා කොළයක් උඩට දීලා ඇති. ඒ කොළය ළඟ තියාගන්න. හොඳයි, දැන් මේ රූපාවචර අරූපාවචර සිත් සියල්ලටම අපි මහත්කත සිත් කියලා කියුවා. දැන් මේ අරූපාවචර සිත් කියලා කියන්නේ අරූපේ අවචර තීති අරූපාවචර. අරූප භූමිවල රූපයකින් තොර භූමිවල බොහෝසෙයින් උපදින හැසිරෙන පවතින සිත්වලට කියනවා අරූපාවචර සිත් කියලා. මේකේ තේරුම නමේම තියෙනවා. අරූප කියලා කියන්නේ රූප නැති කියන අර්ථය. ඉතින් මේ අරූපාවචර ධ්‍යාන සිත් උපදවා ගන්න අය කල්පනා කරනවා රූපයක් සහිතව ඉපදීම නිසා බොහෝ දුක් උපදින්න පුළුවන් මේ රූපය නිසා. දැන් අපි මිනිස්සේ වශයෙන් ගත්තත් මේ සාපේපාසාදී සීත උෂ්ණාදී ජරා දුක් ව්‍යාධි දුක් ලෙඩ වීමේ ආදී මහලු බව මේ හැම දුකක්ම. ඊට පස්සේ නිന്ദා අපාස එනම් බැනුම්, ඊට පස්සේ කලහ විවාද උට බැට ආදී මේ ඔක්කොම මේ රූපය පදනම් කරගෙන. ඒ නිසා රූපේ ආදීනවහ දුක් දැකලා ඉතින් රූපයෙන් තොර මෙහෙම සත්වයෝ ඉන්නවා, ඒ රූපයෙන් තොර සිත් උපදවා ගන්න පුළුවන් කියලා ඒ සත්පුරුෂයන් අහපු අය රූපයේ තියෙන දොස් දැකලා අරූපාවචර ධ්‍යාන උපදවා ගැනීම සඳහා එයා තුළ කැමැත්තක් උපදින උතුමන් වහන්සේලා විසින් උත්සාහවත් වෙන උපදවා ගන්න සිත් කොටසක් තමයි මේ අරූපාවචර සිත් කියලා කියන්නේ. ඉතින් මේවා ඇතැම් අය අර්ථ දක්වනවා මේ රූපයක් නැතිව කොහොමද හිත පවතින්නේ, ඒ නිසා මේ සියුම් රූපයක් තියෙනවා කියලා සමහර අය අර්ථ දක්වනවා. ඒක සහමුලින්ම මිත්‍යා දෘෂ්ටියක්, ඒක වැරදි දෙයක්. අරූපාවචරය කියලා කියන්නේ රූපේ චුට්ටක්වත් නැහැ. ඒතකොට ඒ නිසා මොකද මේ දෘෂ්ටිය පිළිබඳව ඔය මොග්ගලිපුත්ත මහරහතන් වහන්සේ කතාවත් උපකරණය සංග්‍රහ කරනකොට ඒ කාලෙ මේ අරූපේ රූපයක් තියෙනවා කියලා දෘෂ්ටි තිබුණා. අරූපේ රූපන්ති කතා කියලා මේ විදිහට කතාවත් උපකරණය මේ දෘෂ්ටි ඛණ්ඩනය කරනවා. ඒ නිසා මතක තියාගන්න අරූප ලෝකවල සියුම් රූපයක්වත් නැහැ. සියුම් රූපයක් හෝ තියෙනවා නම් ඒක රූපස්කන්ධය කියලා කිය යුතුයි. ඒක පංචෝකාර භවයයි කියලා කිය යුතුයි. ඒක රූපාවචරයි හෝ කාමාවචරයි හෝ කිය යුතුයි. රූපයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල පවතින්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධ හතර පහ. ඒ නිසා හිත ඇසුරු කරගෙන සිතුවිලි පවතිනවා, සිතුවිලි ඇසුරු කරගෙන හිත පවතිනවා. මේ හිත හා රූපය, හිත හා සිතුවිලි වලට රූපයක් අත්‍යවශ්‍ය නැහැ. නමුත් කාමාවචර රූපාවචර බ්‍රහ්ම ලෝක වල කාම තෘෂ්ණාව හා රූපය පිළිබඳව ආසාව ප්‍රහීන වෙලා නැති නිසා තමයි ඒ සත්වයන්ගේ හිත රූපයකට බැසගෙන හෝ කාමයකට බැසගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ රූපයේ දොස් දැකලා රූපාවචර ධ්‍යානයේ උපදවා ගන්න කැමති උතුමන් වහන්සේලා විසින් රූපාවචර සිත් උපදවා ගන්න යෑමේදී දැන් මේ රූපාවචර සිත් උපදවා ගන්න අරූපාවචර සමානට අරූපාවචර සිත් උපදවා ගන්න නම් එයා රූපාවචර සිත් අර කියපු චතුක්ක නමය හෝ පංචක නමය ක්‍රමයක ධ්‍යාන සියල්ලම උපදවාගෙන තියෙන්න ඕන. එතකොට මේ චතුත්ථ ධ්‍යානයේ දක්වා ධ්‍යානච රූපාවචර ධ්‍යාන උපදවාගත්තු කෙනා දැන් එයා අපි කියමුකෝ කසිනයක් ආරම්භ කරගෙන ධ්‍යාන රූපාවචර ධ්‍යාන සිත් උපදවා ගන්නවා කියලා. එතකොට මේ ධ්‍යාන සිත් උපදවා ගන්න කෙනා ඒ කසින ධ්‍යානයට සමවැදිලා ඒ කසින ධ්‍යාන වලින් ආකාශ කසිනේ හැර කසින 10ක් තියෙනවා. පඨවි කසින, තේජෝ කසින ආදී මේ විදිහට කසින 10ක් තියෙනවා. ඒ කසින 10යි ආකාශ කසිනේ හැර වෙනත් කසින තුළ අර රූපාවචර ප්‍රථම පංචම ධ්‍යානයට සමවැදිලා එයා දැන් මෙහෙම කල්පනා කරනවා. දැන් පළවෙනි අරූපාවචර ධ්‍යාන සිත උපදවා ගන්න කෙනා දැන් පළවෙනි අරූපාවචර ධ්‍යාන සිත තමයි ආකාසානංචායතන කුසල් සිත. මොකද්ද ආකාසානංචායතන කුසල් සිත? දෙවෙනි හිත මොකද්ද? විඥානංචායතන කුසල් සිත. අනිත්‍යක ආකින්චඤ්ඤායතන කුසල් සිත, දේවසඤ්ඤා නාසඤ්ඤායතන කුසල් සිත කියලා මේ කියන සිත් හතරයි කුසල් සිත්. අර ඉස්සරලා කතා කරගෙ පහක් තිබුණා. එතකොට මේ අරූපාවචර ලෝක හතරයි තියෙනවා, භූමිත් හතරයි තියෙනවා. නමුත් රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තිබුණා. නමුත් අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරයි තියෙන්නේ. මේ බ්‍රහ්ම ලෝක මේ හිතේ නමින්මයි නම් කරලා මේ ආකාසානංචායතන බ්‍රහ්ම ලෝකය, ආකාසානංචායතන කුසල් සිත කියලා මේ විදිහට බ්‍රහ්ම ලෝකයක් හිතත් එකම නමින් තමයි තියෙන්නේ. ඉතින් එතකොට ආකාසානංචායතන කුසල් සිත කියලා නම් කරලා තියෙන්නේ අනන්ත වූ ආකාසයේ අරමුණු කොට පවත්නා කුසල් සිත කියන්නේ. අනන්ත වූ ආකාසයේ අරමුණු කොට. එතකොට මේ ධ්‍යාන හිතේ අරමුණ තමයි අනන්ත වූ, ඒ කියන්නේ කෙලවරක් පේන්නේ නැති ආකාශය තමයි අරමුණ වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ ආකාශය කියන එක දැන් ආකාශයේ අජත ආකාශය, ඊට පස්සේ තව තියෙනවා පරිච්ඡේද අවකාශය කියලා. මේ ආකාශය කියන එක නොයෙක් ප්‍රභේදයන්ගෙන් තියෙනවා. නමුත් මෙතන මේ දැන් අපිට මේ අවකාශය කියලා මේ රූපය නැති තැන, පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ රූප ධර්මයක් නැති හිස් බවට අපි කියනවා, අපිට මේ පේනවා අවකාශය කියන හිස් බවක්. දැන් අපි අහස දිහා බැලුවාම මේ හිස් බව පේනවා. නමුත් මෙතන ආකාශය කියලා කියන්නේ අපිට පේන අවකාශයට නෙවෙයි, ආකාශයට නෙවෙයි. මේක ප්‍රඥාන්තිය. ඒ අවකාශ පඤ්ඤාන්තිය කියන එක හැදෙන්නේ මෙන්න මෙහෙමයි. පළවෙනි අරූපාවචර සිත උපදවා ගන්න කෙනා දැන් අර කියපු ආකාරයට ආකාශ කසිනේ හැර වෙනත් කසිනයකට සමවැදිලා එයා කල්පනා කරනවා මේ දැන් රූපේ දොස් දැකලා දැන් මට පෙර මේ රූපාවචර ධ්‍යාන උපදවා ගන්න පෙර මේ රූප නිමිති මට හොඳට පේනවා. නමුත් මේ ධ්‍යානයේ තියෙන ආලෝකය නිසා ඉරහඳ පේනවා පවා මේ රූප නිමිති පේනවා පවා අතුරුදහන් වෙලා ගිහිල්ලා මේ සිත අර කසිනා ලෝකය පැතිරිලා මේ සියල්ලම අතුරුදහන් වෙලා ගිහිල්ලා ඒ නිසා මේ කසිනා ලෝකය නිසා පෙර තිබුණු රූප දර්ශන නොපෙනී ගිහිල්ලා තියෙනවා කියලා මේ කසිනේ තියෙන දෝෂ දැකලා ඒ විදිහට දෝෂ මෙනෙහි කරන්න එයාට අර කාමයන්ගෙන මිදෙලා ඉන්න නිසා අර කසිනා ලෝකයේ අතුරුදහන් වෙලා එතන හිස් බවක් නැවෙනවා. හරියට අපි ජනේලයකට දාලා තියෙන ජනේල් රෙද්දක් ඉවත් කරාම ඈත අවකාශයේ පේනවා වගේ මේ කසිනා ලෝකයේ කසින නිමිත්ත අයින් වෙලා හිස් බව කියන එක යාට වැටහෙන්න ගන්නවා. අන්න මේකට කියනවා කටින් උද්ඝාටන මාකාස කියලා. කටින් කසිනේ උගලුවාගත් අහස කියන එක. ඒ කියන්නේ දැන් අපිට මේ අවකාශයේ වගේ දැන් ධ්‍යානී ලබාගත් කෙනාට මුළු ප්‍රදේශයේම ආලෝකමත්ව තමයි පේන්නේ. එතකොට දැන් මේ ආලෝකය අයින් වෙලා එයාට හිස් බව අවකාශයේ වැටෙන්න ගන්නවා හිස් බව. අන්නේ අවකාශයේ අරමුණු කර කර අනන්තෝ ආකාශෝ කියලා මෙහෙය කරනවා. මේ විදිහට නැවත නැවත මේ ආකාශයේ අරමුණු කරමින් මෙනෙහි කරනකොට දැන් එයාගේ අර රූපාවචර ධ්‍යාන සිත් වලට යම් ආසාවක් තියෙනවා නම් ඒ ආසාව තියෙන තාක්කල් මේ ධ්‍යාන සිත් උපදින්නේ නැහැ. ඒ රූපාවචර ධ්‍යාන වල සැපය අයින් වෙලා ඒ රූපේ තියෙන ආසාව අයින් වෙලා නිකාන්තිය අයින් වෙලා මේ විදිහට හිත හොඳට වැටුණාන් පස්සේ එයාට මේ අනන්ත වූ ආකාශයේ නැමැති මේ අවකාශයේ අරමුණු කරගත්තු සිතක් උපදිනවා. අන්නේ හිතට කියනවා දැන් එතන රූප නිමිත්තක් නැහැ. දැන් කාම ලෝකයේ අපිට කාමාචර සිත්වල තිබුණ කාමාචර අරමුණේ මොනද රූප ශබ්ද ගන්ධ රස පොට්ටක් වාගේ කාම අරමුණු තිබ්බා. දැන් රූපාවචර සිත්වලට යන මේකේ අරමුණ මොනවද? කාම අරමුණු නෙවෙයි පඤ්ඤප්තිය අරමුණ. මොනවද පඤ්ඤප්තිය අරමුණ කියන්නේ? ආනාපාන සතිය කියන එක පඤ්ඤප්තිය. පඨවි ආපෝ තේජෝ වායු දස කසින කියන එක පඤ්ඤප්තිය. දැන් කෙස් ලොම් නියදත් කියනවා පරමාර්ථ ධර්ම නෙවෙයි. ඒක පඤ්ඤප්තිය අරමුණ. එතකොට මේ ධ්‍යාන රෝපාවචර කිසිය ධ්‍යාන සිත් 15 ආරම්භ මොනවාද? පඤ්ඤප්තිය ආරම්භ. ඒ කියන්නේ සැබෑ වශයෙන් නැත්තා වූ ආරම්භ. දැන් අපි කියමුකෝ මේ මෛත්‍රී භාවනාව කියලා. දැන් මෛත්‍රී භාවනාවට ආරම්භ වෙන්නේ මොකද්ද? මොකක්ද ආරම්භ වෙන්නේ? හා ඔව් මෛත්‍රී සිත කියලා මොකක්ද අරමුණ? දැන් අපි කියමුකෝ ආනාපාන සතියට හුස්ම රැල්ලනේ නේද? ඒ වගේ මෛත්‍රියේ අරමුණ මොකක්ද? හා සත්වයෝ මිනිස්සුයෝ. එතකොට සත්වයෝ මිනිස්සුයෝ කියන අය ඉන්න අයද? සැබෑ වශයෙන් පඤ්ඤප්තියක් නේද? එතකොට මේ නාම රූප දෙකට කණෝපේකක් නේ අපි සත්වයා කියලා කියන්නේ. අන්නේ එතකොට එහෙනම් මේ මෛත්‍රී ආරම්භ කියන්නේ පඤ්ඤප්තිය ආරම්භ. ඒ විදිහට මේ ධ්‍යාන සිත්‍යාලම පඤ්ඤප්තිය ආරම්භ. එතකොට එතනක් තිබුණ රූපයක් ආරම්භ වෙලා නේ. පඤ්ඤප්තියක් වුණාට රූපයක එල්ලෙන්නේ නෙහිටි නේද? සත්වයා කියන රූපයක. දැන් ආනාපාන සතිය කියලා ආස්වාස ප්‍රාස්වාස කියලා යට රූපයක් හිතට ආරම්භ වෙනවා. දැන් කසින ගත්තොත් පට විකසිනේ ආපෝ කසිනේ කියලා එයාට මේ රූප නිමිත්තක් ආරම්භ වෙනවා. හැබැයි අරූපාවචරණී ආකාශයේ කියන හිස් බව කියන දැන් මොකද්ද කියන රූපේ? කිසිදු රූපයක් නැහැ. අන්න ඒ නිසා රූපයකින් තොර ආරමුණක් අරගෙන උපදවාගත්තු නිසා තමයි යාට රූපයකින් තොර ජීවිතයක් ආත්ම භාවයක් ලැබෙන්නේ. ඒ විදිහට කර්මයක් කරපු නිසා රූප ආසාව රූප අරමුණ මෙනෙහි කිරීම රූපයෙන් තියෙන බලාපොරොත්තු ඒ සියල්ල අයින් කරලා මෙනෙහි කිරීම සිහි කිරීම සියල්ලම අයින් කරලා තමයි මේ අරූපාවචර සිත් උපදවා ගන්න. ඉතින් ඒ නිසා කිසිදු කාම නිමිත්තක් හා රූප නිමිත්තක් මෙනෙහි නොකර අරගෙන හිස් බව කියන පඤ්ඤාය ඒකත් පරමාර්ථයක් නෙවෙයි ස්වභාවයක් පඤ්ඤාක්තිය. නමුත් මේ පඤ්ඤාක්තියට රූප නිමිත්ත අරමුණ වෙලා නැහැ. ඒ විදිහට ඒ අනන්තෝ ආකාශෝ කියලා නැවත 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 මෙහි කර කර ඒ හිත වඩනකොට ඒ අරමුණේම බොහෝ වේලාවක් පවතින නිසා එයාගේ හිත අර රූපාවචර සිත්තල තියෙන ආසාව යටපත් වෙලා ගිහිල්ලා පළවෙනි ආකාසානං ඡායතන කුසලසිත උපදින. ඊට පස්සේ මේ පළවෙනි අරූපාවචර ධ්‍යානයේ උපදවාගත්තු කෙනා කල්පනා කරනවා මේ ආකාසානං ඡායතන කුසලසිත ඕලාරික. එයි මේක මේ රූපාවචර සිත්තලට ළඟයි. තේරුණා? ආකාශ දැන් අර රූපාවචර කසින වලින් උගුලවාගත් නිසා මේ කසින නිමිති වලට ළඟයි. ඒ නිසා මේක ආදීනව දකිනවා. දැකලා ඒ ආකාසානං ඡායතනය කියන මේ හිස් බව අරමුණු නොකර ඒ ධ්‍යානයට තියෙන ආසාවයි කරලා ආකාසානං ඡායතන කුසල්සිතට අරමුණු වෙච්චි හිත. තේරුණා? හිත කියන එකයි අරමුණ කියන එකයි දෙකක් නේ. දැන් ඊට පස්සේ දෙවනි ධ්‍යානෙ උපදවා ගන්න කෙනා ආකාසානං ඡායතන කුසල්සිත අරමුණු කරනවා. දැන් ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ උපදවාගත්තු කෙනාට ඒ කුසල්සිත අරමුණු කරන්න පුළුවන්. දැන් ආකාසානං ඡායතන හිතට අරමුණේ මොකද්ද? ආකාශය. තේරුණාද? දැන් දෙවන ධ්‍යාන කියන විඥාන ඡායතනයේ අරමුණ වෙන්නේ මොකද්ද? ආකාසානං ඡායතනෙ හිත. කුසල් හිත තමයි අරමුණ. ඒක විදිහට ආකාශය මෙනෙහි නොකර ඒ පළවෙනි අරෝපාවචන ධ්‍යාන හිත අරමුණු කරමින් විඥානේ අනන්තෝ විඥානං කියලා මේ විදිහට නැවත නැවත හිත අරමුණු කරමින් භාවනා කරන්න එයාට අර පළවෙනි ධ්‍යානයේ තියෙන නිකාන්ත ආසාව දුරු වුණාන් පස්සේ මෙයා දෙවෙනි අරෝපාවචර ධ්‍යානයේ වන විඥාන ඡායතන කුසල්සිත උපදිනවා. ඒ විඥාන ඡායතන එතකොට අනන්ත වූ විඥාණි අරමුණු කරගෙන මොකද ඒ පළවෙනි ධ්‍යානයට අරමුණු වෙලා තිබ්බේ අනන්ත වූ ආකාශය. ඒ නිසා ඒ හිතක් අනන්තයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා දෙවෙනි ධ්‍යානයේදී ඒ පළවෙනි ධ්‍යානයේ හිත අරමුණු කරමින් පරිකරණ කරලා මේ විදිහට උත්සාහ කරනවා. ඊට පස්සේ විඥානං ඡායතන උපදවා ගන්න කෙනා විසින් එහෙම උපදවාගෙන වසී කරලා මේ හිත හොඳට පුරුදු කරලා ඊට පස්සේ ආකින්චඤ්ඤායතන කියන තුන්වෙනි අරූපාවචර ධ්‍යාන හිත උපදවා ගන්න කැමති කෙනා විසින් මේ විදිහට කල්පනා කරනවා. දැන් විඥානං ඡායතනේ කියන එකට අරමුණු වෙලා තියෙන්නේ අර පළවෙනි රූපාවචර ධ්‍යාන සිත. ඒ නිසා මේ දෙවෙනි හිත පළවෙනි හිතට සමීපයි. ඒ නිසා මේක ඕලාරිකයි කියලා කල්පනා කරලා බලලා ඊට වඩා සාන්තයි ප්‍රණීතයි තුන්වෙනි අරූපාවචර ධ්‍යාන සිත කියලා ඒකේ ඡන්දේ කැමැත්ත ඇති කරගෙන අර විඥාණය ඒ විඥානං ඡායතන කියන දෙවෙනි ධ්‍යාන හිතට හිතනේ දැන් අරමුණු කරේ. දැන් මේ හිතට අරමුණු වෙලා තියෙන්නේ ආකාශය. කිසිවක් නැති බව. ඒ නිසා එයා අර දෙවෙනි ධ්‍යානයේ තුල කිසි දෙයක් නැහැ. හිස් බවක් නේ. ඒ නිසා නක්ති කිංචි කියලා එයා අර සිත කිසිවක් නැහැ කියන එක තමයි නක්ති කිංචි කියලා මේ විදිහට පාළියේ කියන්නේ. ඒ විදිහට එයා දෙවෙනි ධ්‍යානෙ නාස්තිකභාවේ අරමුණු කරමින් හිතවට. තේරුණාද? මේක ටිකක් ගෙදර ගිහිල්ලා නැවත මේ දේශනාව අහන්න මේ එතකොට මේවා අපිට ටිකක් නොහුරු දේවල්. නමුත් මේ දේවල් සත්‍ය වශයෙන් උපදවා ගන්න සිත් කොටසක්. එතකොට මතක තියාගන්න මේකේ වෙනසක් තියෙනවා. දැන් හොඳට අවධානයෙන් ඉන්න මේක ටිකක් නොතේරෙන්න පුළුවන් වෙනකොට දෙවෙනි ධ්‍යානයේ විඥානඡායතන කුසල්සිත. ඒකට අරමුණු මේ මොකද්ද? ආකාසානඡායතන කුසල්සිත. දැන් මේ කුසල්සිත කියන්නේ පඤ්ඤාප්තිය අරමුණද පරමාර්ථය? ඈ නෑ. හිත කියන එක පරමාර්ථය. හිතෙන් මේ ආකාශය කියන එක පඤ්ඤාප්තිය අරමුණ. එතකොට නමුත් මේ චිත්තය කියන එක පරමාර්ථය. ඒක ඇති දෙයක්. සත්‍ය වශයෙන් තියෙන එක. එතකොට දෙවෙනි ධ්‍යානයට අරමුණේ පළවෙනි ධ්‍යාන කුසල් සිත. ඒ නිසා දෙවෙනි ධ්‍යානයේ අරමුණ පරමාර්ථ අරමුණක්. පළවෙනි ධ්‍යානයේ අරමුණ පඤ්ඤාප්තිය අරමුණක්. තේරුණා? ඇයි එහෙම කිව්වේ? පළවෙනි ධ්‍යානයේට අරමුණු වෙලා තියෙන අවකාශය. අවකාශය කියන්නේ පඤ්ඤාක්තිය. දෙවෙනි ධ්‍යානයේට අරමුණ වෙලා තියෙන මේ පළවෙනි ධ්‍යාන හිත නිසා ඒක පරමාර්ථය. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානයේට අරමුණ වෙලා තියෙන්නේ දෙවෙනි ධ්‍යානය හිස් බව කියන එක. නැති බව කියන එක. නැති කිංචි කියලා එකට කියනවා. හිස් බව කියන එක පඤ්ඤාක්තිය. ඒ විදිහට නත්ති කිංචි කියලා දෙවෙනි ධ්‍යාන රූප අරූපාවචර කුසල් චිත්තයාගේ කිසිවක් නැහැ කියලා නාස්තික භාවය අරමුණු කරමින් නැවත නැවත හිත වඩන උපයාග තුන්වෙනි අරූපාවචර ධ්‍යාන සිත උපදේ. ඊට පස්සේ ඒ හතරවෙනි ධ්‍යානයේ උපදවා ගන්න කෙනා කල්පනා කරනවා මේ තුන්වෙනි ධ්‍යානයට වඩා චතුත් හතරවෙනි අරූපාවචර ධ්‍යානෙ බොහෝම සාන්තයි ප්‍රණීතයි උසස්. සිත බොහෝම සියු. ඒකේ විපාකයක් බොහෝම ප්‍රණීතයි. ඒ වගේම මේ ආකින්චඤ්ඤායතන තුන්වෙනි ධ්‍යානය කියන එක දෙවෙනි ධ්‍යානයට ළඟ නිසා ඒකත් ආදීනවයි කියලා ඒ විදිහට තුන්වෙනි ධ්‍යානයට තියෙන ආශාව අත්හැරලා හතරවෙනි ධ්‍යානය උපදවා ගන්න කෙනා දුම්වෙනි ධ්‍යාන තුන්වෙනි අරූපාවචර ධ්‍යාන සිත ආරම්භ කරන ඒ ධ්‍යානයේ කුසල් සිත ආරම්භ කරන ඒකට ආකින්චඤ්ඤායතන කුසල් සිතට අරමුණු වුනේ කිසිවක් නැහැ කියන පඤ්ඤාක්තිය. එතකොට හතරවෙනි ධ්‍යානයට අරමුණු වුනේ ඒ තුන්වෙනි ධ්‍යාන හිත. තේරුණා? ඔකට මම උපමාවක්. එතකොට ඒ විදිහට එයා මේ තුන්වෙනි ධ්‍යාන නත්ති කිංචි කියලා වඩපුවේ හිත අරමුණු කරමින් භාවනා කරනකොට පරිහරණය කරනකොට එයාට නව සංඥා නා සංඥායතන කුසල්සිත උපදිනවා. එතන නව සංඥා නා සංඥායතන කියලා කියන්නේ නව සංඥා කියලා කියන්නේ සංඥාවක් නැති ඇත්තේක නැත්තේක තරම් තාසියු. සංඥාව කියන්නේ අපි වැටහෙන ගතිය හඳුනන බව කියන එක. එයාට ඒ තරම් හිත දියුණු වෙලා මේ ධ්‍යාන ඵලයේ ආවුස මහා කල්ප 84000 ආවුස තියෙන මේ ධ්‍යාන හිතක් මේ ඒ හතරවෙනි ධ්‍යාන හිත ඉතාමත් සියු ඉතාමත් සාන්තයි. ඒ වේදනා ආදී ඉතාසියු සංඥාවක් ඇති නැති තරමට මේ හිත සියුම් වෙලා තියෙනවා මේ හතරවෙනි අරූපාවචර ධ්‍යාන සිත. ඔකට මම උපමාවක් කියන්නම්. එතකොට මේ අරමුණු පිළිබඳව තමයි මේකේ පොඩි පැටලීමක් වෙන්න තියෙනවා කියන්නේ. මේකට ධර්මීය උපමාවක් වෙන්නව මේ විදිහට. කාන්තාරයක අපි කියනකෝ කණු වලින් හිටවපු මණ්ඩපය. දැන් මේ මණ්ඩපය කාන්තාරයක තියෙන්නේ මණ්ඩපයේ යට වටේට අසුන්ති තියෙනවා කියලා අපි උපකල්පනය කරොත්. ගිමෙන් ඌස්නේ තැවිච්චි අවුරස්නේ තැවිච්චි මිනිස්සෙක් දුවගෙන එනවා. දුවගෙන ඇවිල්ලා ඉවරලා අර මණ්ඩපයේ යන්න හදනකොට යට අසූචි තියෙනවා දැකලා දොරෙන් යන්න පැනලා ඒ මණ්ඩපේ එක කොනක ඉල්ලන. ඊට පස්සේ තවත් පුරුෂයෙක් ඒ විදිහටම ඇවිල්ලා අර මණ්ඩපේ එල්ලුණු මිනිසයාගේ කකුල් දෙකේ ඉල්ලනවා. ඊට පස්සේ තවත් පුරුෂයෙක් ඇවිල්ලා ගිනින් ඇවිල්ලා මණ්ඩපේ යට අසූචි දැකලා ඒ මණ්ඩපේ අනිත් පැත්තේ කෙළවරේ තවත් පුරුෂයෙක් ඇවිල්ලා මේ විදිහට දැකලා අර දෙවනි පැත්තේ ඉල්ලච්ච මිනිසයාගේ කකුල් දෙකේ ඉල්ලනවා. දැන් මේකේ උපමා කරේ මේ කාන්තාරයේ හැටියට අපි සැලකුවේ මේ අනත්ත වූ සසරේ කාමාදී ආරම්භ ඔස්සේ යන මේ කාමාවච රූපාවච මේ සත්‍යයන්ගේ ස්වභාවය. ඊටත් මණ්ඩප්පේ හැටියට සැලකුවේ වූ අරූපාවච ධ්‍යාන කල් රූපාවච බ්‍රහ්ම ලෝකයේ මණ්ඩප්පේ හැටියට සැලකුවේ. මේ පුද්ගලයෝ හතර දෙනා තමයි මේ ධ්‍යාන හතර උපදවා ගන්න පුද්ගලයෝ අර දුවගෙන ඇවිල්ලා එන්නේ අය. එතකොට මණ්ඩප්පයේ කෙනෙක් එල්ුණා කෙනෙක්. එතකොට ඒක හරියට අර ආවකාස පළවෙනි ධ්‍යානෙ උපදවාගත්ත කෙනෙක්. දැන් දෙවනි පුද්ගලයා අර මණ්ඩප්පේ එල්ලපු කෙනාගේ කකුල් දෙකේ එල්ුණා වගේ දෙවනි ධ්‍යානෙ උපදවාගන්නේ පළවෙනි ධ්‍යානෙ හිතේ එල්ලිලා. තේරුණා. ඒ නිසා තමයි අර දෙවනි පුරුෂයාගේ කකුල් දෙකේ එල්ුණා හා සමානයි කියලා කියන්නේ දෙවනි ධ්‍යානෙ. තුන්වෙනි ධ්‍යානෙ මණ්ඩපයේ අනිත් පැත්තම එල්ුණා වගේ තුන්වෙනි ධ්‍යානෙ උපදවා ගන්න කෙනා අර කිසිවක් නැහැ කියලා කිසිවක් නැහැ කියලා අර අවකාශයේ හිස් බව නැති බවම තමයි අරමුණ. ඒ නිසා මේ මණ්ඩපයේ අනිත් පැත්තේ එල්ුණා වගේ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ උපදවා ගන්න කෙනා හරියට අර දෙවනි පැත්තේ ඉච්ච කෙනාගේ කකුල් දෙකේ ඉල්ුණා වගේ තුන්වෙනි ධ්‍යානෙ උපදවාගත්තු කෙනාගේ හිත ආරමුණු කරමින් හතරවෙනි ධ්‍යානෙ උපදවනවා. අන්න ඒ විදිහට මේ ඒ ධ්‍යාන මේ අරූපාවචර ධ්‍යාන වල තියෙන ආරම්භන සමතික්‍රමණය. දැන් රූපාවචර ධ්‍යාන වල තියෙන අංග සමතික්‍රමණය. අරමුණු වෙනස් කර කර තමයි මේ අරූපාවචර ධ්‍යාන උපදවාගත්තේ. හැබැයි මේ අරූපාවචර ධ්‍යාන එක හිතකවත් නැහැ. රූප ආරම්භු එක්ක මෙතන තිබෙන්නේ පඤ්ඤාප්ති ආරම්භනා. එහෙම නැත්නම් පරමාර්ථ ආරම්භ. එතකොට මතක තියාගන්න මේ අරූපාවචර කුසල්සින් හතරේ පඤ්ඤාප්ති ආරම්භ දෙකක් තියෙනවා. පරමාර්ථ ආරම්භ දෙකක් තියෙනවා. පළවෙනි ධ්‍යාන හිතයි තුන්වෙනි ධ්‍යාන හිතේ ආරම්භන පඤ්ඤාප්ති ආරම්භ. දෙවෙනි ධ්‍යාන හිතයි හතරවෙනි ධ්‍යාන හිතේ ආරම්භ පරමාර්ථ ආරම්භ. ඇයි ඒ සිත් දෙකට දෙවෙනි හිත දෙවෙනි ධ්‍යානෙටයි තුන්වෙනි ධ්‍යානෙටයි ආරම්භ වෙලා තියෙන්නේ. පළවෙනි ධ්‍යානෙට ආරම්භ වෙලා තියෙන්නේ මේ දෙවෙනි ධ්‍යානෙට ආරම්භ වෙලා තියෙන්නේ පළවෙනි ධ්‍යානෙ හිත. හතරවෙනි ධ්‍යානෙට ආරම්භ වෙලා තියෙන්නේ තුන්වෙනි ධ්‍යානෙ හිත. ඒ නිසා ඒ දෙක පරමාර්ථ ආරම්භ. තුන්වෙනි ධ්‍යානෙට ආරම්භ වෙලා තිබෙන්නේ කිසිවක් නැහැ කියලා පඤ්ඤාක්තිය. පළවෙනි ධ්‍යානෙට ආරම්භ වෙලා තිබෙන්නේ අවකාශය කියන පඤ්ඤාක්තිය. එතකොට මේ විදිහට මේ සිත් සියල්ලම අර දැන් රූපාවචර සිත් ගත්තහම ඒ වගේ තිබුණානේ අංග පහ විතක්ක විචාර ප්‍රීති සුඛේ ගත්තා. ඒ විදිහට අඩු වෙදී කියලා මෙහෙම අංග ටිකක් තිබුණා. වෙනස් වෙනස් අංග ටිකක් තමයි තිබුණේ. නමුත් මේ ධ්‍යාන හතරම අංග දෙකයි තියෙන්නේ. මොනවද ඒවා? උපේක්ඛා ඒකාග්‍රතා කියන අංග දෙකෙන් තමයි මේ සියලු ධ්‍යාන සිත් සමාන. එතකොට මේ ධ්‍යාන සිත් ඔක්කොම උපේක්ෂා ඒකාග්‍රතාවෙන් යුක්තව සිත්. ඒ වගේම මේ ධ්‍යාන සිත් සියල්ලම අසංඛාරික සිත්. ඒ වගේම මේ ධ්‍යාන සිත් සියල්ලම ත්‍රි හේතුක සිත්. ඒවා මෙහි විශේෂත්වයක් තියෙනවා. ඊළඟට මේකේ අපිට මේ තව පොදු කරුණු ටිකක් කතා කරන්න තියෙනවා. ඒ ටික කතා කරන්න ඉස්සෙල්ලා අපි විපාක ක්‍රියා සිත් ටිකක් කතා කරගන්න. දැන් අරූපාවචර කුසල් සිත් හතර කතා කරා. දැන් අවධානය දෙයක් කරගන්න. දැන් කෙනෙක් මේ අරූපාවචර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානය උපදවාගෙන ඒවා නොපිරිහා ගන්නේ නැතුව ඒ ධ්‍යාන තුළ හිටියොත් එයාලට පුළුවන්කම තියෙනවා මරණාසන්න මොහොතේ අන්තිම මොහොතේදී මේ ධ්‍යාන කුසල් සිතට අනුව අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඒ ධ්‍යානයට අනුරූපව ආකාසානං ඡායතන කියන බ්‍රහ්ම ලෝකේ පළවෙනි ධ්‍යාන කුසල් සිතට අනුව උපදිනෝ ඒක තමයි විපාකයේ වෙන්නේ. එතකොට ඒ විදිහට විපාක සිත් හතරක් අර විදිහටම සමානයි. වෙනස තියෙන්නේ අර කියපු කුසල් සිත් අතර අපි උත්සාහ කරලා වැර වඩලා උපදවා ගන්න දේවල්. නමුත් විපාක කියලා කියන්නේ ඒවා අර අරූපාවචර කුසල් ධ්‍යාන කර්මයන්ගේ බලයෙන් උපදවපු සිත්වල තමයි විපාක සිත් කියලා කියන්නේ. එතකොට ඒවා ඒ අරූපාවචර භූමියක උපදින සිත්. ඒ නිසා මේ අරූපාවචර කුසල් සිත් කාම භූමියේ උපදින්න පුළුවන්. අරූපාවචර යට යට භූමිය වල ඒ ධ්‍යාන සිත් උපදින්න පුළුවන්. හැබැයි මේ අරූපාවචර ඊට පස්සේ රූපාවචර භූමිය වල උපදින්න පුළුවන් කුසල් සිත්. කුසල් සිත්. එතකොට විපාක සිත් අරූප තල වල භවණය උපදින්න. ඊළඟට තමයි දැන් අපි කියමුකෝ අරූපාවචර ලෝකවල රූපාවචර සිත් උපදින්නේ නැහැ. රූපාවචර බ්‍රහ්මයන්ට පුළුවන් අරූපාවචර සිත් උපදවා ගන්න. හැබැයි අරූප ලෝකවල රූපාවචර සිත් උපදවන්නේ නැහැ. උපදවන්න බැහැ. මොකද ඒක ඊට වඩා උසස්නි අරූප සිත් කියලා කියන්නේ. ඒ නිසා පහත් සිත් උපදවා ගන්න කෙනෙක් නැවත උත්සාහවත් වෙන්නේ නැහැ. ඊළඟට තමයි ඉහළ ධ්‍යාන උපදවා ගන්න අය මේ පහළ ධ්‍යාන උපදවා ගන්න හෝ පහළවල භූමිය වල උපදිනවා කියන එකක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කුසල් සිත් වගේම මේ විපාක සිත් කියන්නේ ඒ හා සමානයි. ඉතින් මේ ඒ නිසා ඒ වගේ අපිට විස්තර කරන්න කියලා විශේෂ දෙයක් නැහැ. එහි තියෙන විශේෂත්වය තමයි ඒ විපාක සිත් කියන ඒවා අර කුසලයන්ගේ බලයෙන් උපදින ඒ භූමිය වල පවණක් උපදින විපාක ස්වභාවයේ නිසා ඒ වගේ නැවත භූමියල විපැත්තීමේ ශක්තියක් නැහැ. ඒක විපාක සිතක් නිසා. ඊළඟට ප්‍රියාසිත කියනවා ඒවත් මේවත් අර වගේම මේ පුතග්ජනයන්ට උපදින්නේ නැහැ. අරූපාවචර ප්‍රියාසිත කියනවා මේ අරූපාවචර සිත් අර විදිහටම යම් රහතන් වහන්සේ නමක් විසින් නිරෝධ සමාපත්තිය සමවැදීමට හෝ දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා උන්වහන්සේලා ඒ අරූපාවචර මේ වගේ සිත් උපදවා ගන්නවා. ඉතින් උන්වහන්සේලා ධ්‍යාන සිත් උපදවා ගන්න ක්‍රමය එකම සමානයි. නමුත් ඒ ධ්‍යාන සිත කුසලයක් හෝ විපාකයක් නෙවෙයි. පුදු උත්සාහය නිසා දිට්ඨ ධම්ම සුඛ විහරණය හා ඒ නිරෝධ සමාපත්තිය ආදී ක්‍රියාවන් සිද්ධ කර ගැනීමට පමණක් පුළුවන් නිසා ඒ සිත්වලට ක්‍රියාසිත කියලා කියනවා. එතකොට ඒ නිසා ඒ අරූපාවචර ක්‍රියාසිත ඒ වගේ සැප ස්වභාවය ඒ වගේමයි. නමුත් මේ වගේ කෘත්‍යම් වෙනස් රහතන් වහන්සේලාට පමණයි උපදින්නේ. ඒ සිත් ඒ නමින්ම නම් කරනවා. එතකොට රහතන් වහන්සේලා මේ අරූප තලවල ඉපදිලා හිටියොත් ඉතින් ස්වභාවයෙන්ම උන්වහන්සේලාට මේ අරූපාවචර ක්‍රියා සිත් ඉපදිලා ඒ අරූප ලෝකේ කටයුතු කරනවා. නමුත් මනුස්ස ලෝකේ ඉන්න රහතන් වහන්සේ නමකට අරූපාවචර සිතක් උපදවා ගන්නවා නම් උන්වහන්සේත් අර විදිහට මොන හෝ කර්මස්ථානයක් මෙහි කරලා භාවනා කරන් පස්සේ උන්වහන්සේට උපදින්නේ අර කුසල් සිත වෙනුවට අරූපාවචර ක්‍රියාසිත. ඒක තමයි ඒකේ වෙනස. මේ නෝට් එක ටිකක් ලියා ගන්න පොදේ තියෙන කාරණාවක්. දැන් අපි රූපාවචර අරූපාවචර සිත් සියල්ලම කතා කරා. රූපාවචර සිත් 15ක් කතා කරා. අරූපාවචර සිත් කියන 12ක් පිළිබඳව කතා කරා. එතකොට මේ සිත් සියල්ලම ගත්තහම 27ක් වෙනවා. මේ ඔක්කොටම කියන මහත්ගත සිත්. මහත්ගත සිත් කියන්නේ කියලා හෙවත් 27යි කියලා තමයි අපි කියන්නේ. එතකොට මේ මහත්ගත සිත් වල කුසල් සිත් තියෙනවා නමයක්. කුසල් සිත් නමයක් තියෙනවා. විපාක සිත් නමයක් තියෙනවා. ක්‍රියා සිත් නමයක් තියෙනවා. ඊට පස්සේ මහත්ගත සිත් සියල්ලම ප්‍රථම ධ්‍යාන සිත් තුනක් තියෙනවා. ද්විතීයික ධ්‍යාන සිත් තුනක් තියෙනවා. තතිය ධ්‍යාන සිත් තුනක් තියෙනවා. චතුර්ථ ධ්‍යාන සිත් තුනක් තියෙනවා. පංචම ධ්‍යාන සිත් 15ක් පංචම ධ්‍යාන සිත් 15ක් තියෙනවා. මහත්ගතයේ එතකොට මේ මහත්ගත සිත්වල සෝමනස්ස සාගත සිත් 12ක් තියෙනවා. උපේක්ෂා සාගත සිත් 15ක් තියෙනවා. ලියන්න බැරුණා. මහත්ගත සිත්වල කුසල් නමයයි විපාක නමයයි ක්‍රියා නමයයි ලේසි. ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන 3යි ද්විතීයික ධ්‍යාන 3යි චතුර්ථ ධ්‍යාන 3යි තතිය ධ්‍යාන 3යි චතුර්ථ ධ්‍යාන 3යි ඒක ලියාගන්න 3 3 තියෙනවා 4 වෙනි ධ්‍යාන එකක්වා. පංචම ධ්‍යාන සිත් 15ක් හරිද? මේ පංචම ධ්‍යාන කියලා මෙතන 15ක් කියලා කිව්වේ දැන් අරූපාවචර පංචම ධ්‍යාන හිතේ තියෙන උපේකායක තතාවේ. ඊට පස්සේ අරූපාවචර සිත් 12ක් තියෙන්නේ උපේකායක තතාව. ඒ නිසා අරූපාවචර සිත් සියල්ලම පංචම ධ්‍යාන සිත් නමිනුත් නම් කරනවා. අරූපාවචර සිත් සියල්ලම පංචම ධ්‍යාන සිත කියලා නම් කරනකොට ඒ අංග සමාන නිසා පස්වෙනි ධ්‍යානය හා සමාන නිසා දැන් අරූපාවචර රූපාවචර පංචම ධ්‍යාන කුසල් සිත විපාක සිත ක්‍රියා සිත කියලා තුනයි. අරූපාවචර සිත් 12යි. එතකොට ඔක්කොම 15යි. ඊට පස්සේ සෝමනස්ස සාගත සිත් 12ක් තියෙනවා. ඒ සිත් 27ෙම උපේක්ෂා සාගත සිත් තියෙනවා 15ක්. ඊට පස්සේ යටින් නැවත ඡේදයක් වින් කරලා ගියාට සිත් සියල්ලම කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෞකික සිත් සියල්ල 81යි. ඔය දැන් එතකොට අපි භාවචි 54යි, රූපාවචි 15යි, අරූපාවචි 12යි. එතකොට ඒ විදිහට සිත් සියල්ල 81යි. මේ සිත් ඔක්කොටම කියනවා ලෞකික සිත් කියලා 81ක් තියෙනවා. දැන් එතකොට ලෞකික සිත් 81ම අපි කතා කරලා තියෙනවා. ඊළඟට අපි අද කතා කරන්න තියෙන්නේ ලෝකෝත්තර සිත් පිළිබඳව. ඒක අපි අද කතා කරන්නේ නැහැ. ඒක ටිකක් අපිට විස්තර වශයෙන් අපි ඒ සිත් ටික ඊළඟ දවසේදී කතා කරමු. දැන් තව අපි මේ චිත්ත කාණ්ඩය තමයි කරන්නේ. චෛතසික කාණ්ඩේ මේ ලෝකෝත්තර සිත් කතා කරන් පස්සේ චිත්ත කාණ්ඩය ඉවරයි. ඊට පස්සේ චෛතසික කාර්ය. ඒ කියන්නේ මේ හිත්වල යෙදෙන සිතුවිලි පිළිබඳව ඊළඟ කතා. ඉතින් ඒවත් ගොඩාක් වැදගත්. මේ එක එක සිතුවිල්ල පිළිබඳ ස්පර්ශය පිළිබඳ වේදනාව පිළිබඳ ආදී වශයෙන් අපි කතා කරමු. ඉතින් හොඳයි දැන් මේ කතා කරපු ඒ වගේ කෝ මොන හරි ප්‍රශ්න ගැටලුවක් තියෙනවද මේ පොඩි කාලයක් තියෙනවා. කොට විමසන්න පුළුවන් මාර්ගය නම් හොඳයි එහෙමනම් මේ නිස්සබ්දතාවයෙන් පිළියම් ප්‍රශ්න කිසිවක් නැහැ කියලා. එහෙනම් අපි පන්ති වාර්ය අවසන් කරලා අපි සංවිධායක මාඩක් යම් කාරණා ටිකක් මතක් කරන්න කියලා කිව්වා. ඒ නිසා අද දවසේ පුරාවට මේ සිද්ධ කරගත්තු විශල සම්බාර ධර්ම වේලාවේ අපි අපි හැම දෙනාට ඒ වගේම අද මේ ධර්ම දානයක් වශයෙන් මේ දහම් පත්‍රිකා දෙමින් සීලියම් දෙමින් මේ කටයුතු කරපු මාඩක් මේ පන්තිය වෙනුවෙන් මේ උදව් උපකාර කරන වෙන මාධ්‍යයට කටයුතු කරන මේ මහත්තුරුන්ට ඒ වගේම මේක ආරම්භ කරන්න අපිට මඟ පෙන්නලා මේක ආරම්භ කරපු ඒ ගම්වල විද්‍ය මනෝ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඇතුළු දෙවියන් සහිත ඥාතීන් සහිත සියලු දෙනාටමත් ඒ වගේම අමාත්‍ය සීල දහම් පෞර වැඩසටහනේ සියලු සංවිධායක හැම දෙනාටම මේ උතුම් කුසල ධර්මයන් තුළින් ධර්ම අවබෝධය පාරමී සම්පූර්ණ කරගන්න සම්මා සත්පුරුෂ සංසාර දුකින් නිදහස් වීමට මේ කුසල උතුම් පාරමිතාවක් වේවා.